උදේ සිට රෑ වෙනතුරු එක වගේ රටාවකට සමාන රිද්මයකට කරකැවෙන ජීවිතේට කිසියම් වෙනසක් අද දවසින් එකතු වෙනවා බලාපොරොත්තු වෙනවා සිදු කරගන්න සාමාන්‍ය ජීවිතේ හැමදාම එක වගේ කරන කටයුතුත් එක වගේ ඇහෙන දේත් එක වගේ කියන දේත් එක වගේ හිතෙන දේත් එක වගේ ලොකු වෙනසක් නැහැ සඳුදා සහ අඟහරු ආදා අතර බදාද සහ බ්‍රහස්පතින්දා අතර එහෙම ලොකු වෙනසක් නැහැ නිශ්චිත කාලසටහනකට නිශ්චිත වැඩ කටයුතු අඩු වැඩි වශයෙන් අලියම සිට රාත්‍රී දක්වා කරනවා සහ කෙරෙනවා. ඒ ගමනටයි ජීවත් වීම කියන්නේ. තවත් විදිහකට බැලුවොත් විසඳුම් සෙවීමක් සහ පිළිතුරු සෙවීමක් ජීවත් වීම කියන්නේ මොනවට විසඳුම්ද මොන ප්‍රශ්නවලට පිළිතුරුද හැම දෙයකටම කුමක්ද ප්‍රශ්නයක් නොවන්නේ ජීවිතේ මන මොහොතේද මන අවස්ථාවේද හිතලා තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. තමන්ට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ මොහොතෙත් නැහැ, තිබුණෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. අතීතේ ප්‍රශ්න තියෙන්නේ නැති නමුත් ඒවා වර්තමානයේ ප්‍රශ්න කරගන්නේ නැති මොහොතක් අතීතේ තිබුණු ප්‍රශ්න මතක් වන විට ඒ මතක් වීම ප්‍රශ්නයක් කරගන්නේ නැති අවස්ථාවක් සහ අනාගතේ තිබිය හැකි ප්‍රශ්න ගැන කල්පනා වෙන විට ඒ අනාගතයේ තිබිය හැකි ප්‍රශ්න වර්තමාන ප්‍රශ්නයක් කරගන්නේ නැති අවස්ථාවක් සහ වර්තමානයේ තියෙන ප්‍රශ්න ප්‍රශ්නයක් කරගන්නේ නැති වෙලාවක් එහෙම අවස්ථාවක් මතක් කරගන්න පුළුවන් නම් එය ලොකු ජයග්‍රහණයක් එහෙම අවස්ථාවක් මොහොතක් එබඳු අත්දැකීමක් කෙනෙකුට විඳින්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් එයා අතිවිශාල ආධ්‍යාත්මික ජයග්‍රහණයක් භෞතික නොවේ ආධ්‍යාත්මික ජයග්‍රහණයක් සාමාන්‍යයෙන් වෙන්නේ හැම මොහොතකම කිසියම් වූ ගැටලුවක් විසඳගන්න හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ඒ වර්තමාන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් අතීත ප්‍රශ්නයක් නැතිනම් අනාගත ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වර්තමාන ප්‍රශ්න අඩුයි අපේ ජීවිත ප්‍රශ්න වර්ග කළොත් කාලත්‍රයට අතීත ප්‍රශ්න අනාගත ප්‍රශ්න සහ වර්තමාන ප්‍රශ්න කියා වර්තමාන ප්‍රශ්න අඩුයි. හොඳට වැළුවොත් අපි වර්තමානයේ කෙටි කරලා හකුලලා සංක්ෂිප්ත කරලා කේන්ද්‍ර කරලා මේ අවස්ථාවට ගත්තොත් පුංචි ප්‍රශ්නයක් තියෙයි, ඒකත් එක්ක බඩගින්නක් තියෙන්න පුළුවන්. හීතලක්, තිබහක්, ඇඟේ වේදනාවක්, පාළුවක්. බොහොම පුංචි ප්‍රශ්නයක් තියෙන එතන. වේතනත් ප්‍රශ්නයක් තියෙනවා, වර්තමානයේත් ප්‍රශ්න තියෙනවා. වර්තමාන ප්‍රශ්න එක පැත්තකින් සරලයි. තිබහනම් වතුර ටිකක් බිව්වහම ඒ ප්‍රශ්නය ඉවරයි. බඩගිනි නම් මොනවා හරි බඩට දාගත්තාම, සීතල නම් පොරවගත්තාම, උණුසුම් නම් විදුලි පංකාවක් ක්‍රියාත්මක කරාම, ජනේලයක් ඇරියාම, පවන් ටිකක් ගහගත්තාම, සිතනවා නම් ඉරියව්ව වෙනස් කරාම ඒ ප්‍රශ්නේ විසඳන. ඉතින් මේ වර්තමාන ප්‍රශ්නය සරලයි, එතනම උත්තර තියෙනවා. පාළු නම් අපිට කෙනෙකුට පුළුවන් පොතක් කියවන්න, තව කෙනෙක් එක්ක කතා කරන්න, දුරකථනයෙන් කතා කරන්න, එහෙම සරලව විසඳගන්න පුළුවන්. බොහෝ වර්තමාන ප්‍රශ්න, වැඩි වර්තමාන ප්‍රශ්නවලට වර්තමානයේම විසඳුම් තියෙනවා. ඒතර වර්තමානයේ එක පැත්තකින් ප්‍රශ්නයක්, හැබැයි ඒට උත්තරෙත් වර්තමානයේම දෙනවා. මේ දෙක ගලපා ගැනීම තමයි අපේ හපංකම. මොකද්ද ප්‍රශ්නේ, මොකද්ද උත්තරේ කියලා මේ දෙක හරියට යා කිරීම. يعني ප්‍රශ්න ලැයිස්තුවකුත් තියෙනවා, පිළිතුරු ලැයිස්තුවකුත් තියෙනවා දෙපැත්තේ. හැබැයි මේවා එක අනුපිළිවෙලට නෙමෙයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි පිළිතුරු ලැයිස්තුවේ මුඩින්ම නැහැ. ඒ මැදින් දෙකෙන් තුනෙන් අන්තිමට තියෙන. ඉතින් මේ හොයාගන්නට ඕනේ. ඒ තමයි බුද්ධිය කියන්නේ. බුද්ධිමතෙකුට විතරයි ප්‍රශ්නේ හඳුනා ගන්නත් පුළුවන්, ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා හොයා ගන්නත් පුළුවන්. මේ ඔක්කොම තියෙනවා. නැති දේවල් නෙමෙයි. ප්‍රශ්නක් තියෙනවා, උත්තරක් තියෙනවා. නැත්තම් හොයා ගන්න බෑ. දැන් හොයා සොයා ගැනීම කියන එක එන්නේ නැති වුණු දේවල්. දැන් මේ නැති වෙලා, යටපත් වෙලා, අමතක වෙලා මේ හොයා ගන්නවා. ඒ හොයාගන්න පුළුවන්නේ බුද්ධියේ මට්ටම අනුව. බුද්ධිය අඩු නම් අපි කරන්නේ ප්‍රශ්නෙට ප්‍රශ්නේ හරියට තේරුම් නොගන්නෙත් නෑ. ඒ නොගැනීම නිසා වැරදි විසඳුම් දෙනවා. ඒතර ඒවා විසඳුම් නෙමෙයි. හරියට වැරදි බෙහෙතක් දුන්නා වගේ. ඒතර ඒක බෙහෙත් නෙවෙයි. ඒ ලෙඩේට නෙවෙයි නම් ඒ බෙහෙත වැඩ කරන්නේ. නම් ඒක බෙහෙතක් නෙමෙයි, ඖෂධයක් නෙමෙයි. ඉතින් වැරදි බෙහෙත් කියලා දෙයක් නැහැ. බෙහෙත හැම විටම නිවැරදි. හැබැයි බෙහෙත් නොවන දේවල් තියෙන්න පුළුවන්. ඒකට බෙහෙත් සහ බෙහෙත් නොවන දේ, විසඳුම් සහ විසඳුම් නොවන දේ කියලා කොටස් දෙකක් නැවත අපිට වෙන් කරගන්න පුළුවන්. ප්‍රශ්නය තේරුම් නොගත්තොත් අපි විසඳුමක් කියලා හොයාගන්නේ, විසඳුමක් කියලා දෙන්නේ, ක්‍රියාත්මක කරන්නේ විසඳුමක් නොවේ. දෙයින් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කොහොමත්. ප්‍රශ්නය නොවිසඳෙනවා පමණක් නොවේයි, නැති ප්‍රශ්න ඇති වෙනවා. බේතක් නොවන දෙයක් ගත්තහම බේතක් කියලා හිතලා ඒන් සනීප වෙන්නේ නැතුව විතරක් නෙමෙයි, වෙන සංකූලතා සංකීර්ණතා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ අපි යන්නේ ওই විදිහට. මේ ප්‍රශ්නයි උත්තරයි, ප්‍රශ්නයි උත්තරයි. මේ දෙක අතර දෝලණය වීමකට තමයි ජීවත් වෙනවා. කියන්නේ ওইන් පිට යමක් අපි ජීවිතේ කරලා තියෙනවද කියලා අහන්න වටිනවා දැන්. දැන් අපි ඉන්න වයස හැටියට අපි අපෙන් අහන්න වටිනවා, මෙයට අමතරව, මෙයට ඔය කියපු කාරණාවලට අමතරව අපි ජීවත් වෙනවා කියලා අන්‍යමක් කරලා තියෙනවද මේ ප්‍රශ්නෙකට පිළිතුරු සෙවීම හැර. ප්‍රශ්නයක් විසඳාගන්න උත්සාහ කිරීම ඇර දන්නා කියන දවසක සිට අද තෙක් ජීවිතේ අපි අන්‍යමක් කරලා තියෙනවද? කායික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, ආවේගශීලී ප්‍රශ්න, ආධ්‍යාත්මික ප්‍රශ්න, පෞලේ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, පරිසරික ප්‍රශ්න, විශ්වීය ප්‍රශ්න. ඉතින් මේ විදිහට ওই ප්‍රශ්න කියන ඒවායේ කෙලවරක් නැහැ නේ නාමකරණේ. ඒතර මොනවා හරි ප්‍රශ්නයක් අරගෙන ඒ වර්තමාන ප්‍රශ්නයක් කරගෙන තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන ඒ වර්තමානයේට ගෙන තමන්ගේ කරගත් ඒ ප්‍රශ්නයට උත්තර හොයීම ඇර අන්‍යමක් කරලා තියෙනවද ජීවත් වෙනවා කියලා. කරලා ඇති. ඉතින් අපි හොයා ගන්නට ඕනේ එහෙම ජීවත් වුණු මොහොතක් අපිට හිතා ගන්න පුළුවන්. මතක් කරගන්න පුළුවන්ද? බැලු තෙක් මානේ පෙනෙන්නේ මේ ප්‍රශ්න සහ පිළිතුරු අතර අරගලයක්. මේ අරගලයට තමයි ජීවත් වීම කියලා ඒ නම දෙන්නේ අපි. ජීවත් වුණා, මේ පමණ කල් ජීවත් වුණා, තව මේ පමණ කාලයක් ජීවත් වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් නම් දෙන්නේ මෙන්න මේ හැප්පීමට, ගැළපීමට. මොනවද? ප්‍රශ්නයි උත්තරයි දෙක ගලපගන්න. මම කෙනෙක් වෙහෙසටපත් වෙන්නේ ජීවත් වීමේ මේ නිසා, මේ ප්‍රශ්න විසඳන්නේ හැම නිසා. ඒක කියනවා ජීවිතේ හරි වෙහෙස කරයි, ජීවත් වීමෙන් හෙම්බත් වෙලා ඉන්නේ. ජීවත් වීම කියන වචනේ නොකියුවත් කියනවා රැකියාවෙන් හෙම්බත් වෙලා, gedara වැඩවලින් හෙම්බත් වෙලා, සමාජ කටයුතු වලින් හෙම්බත් වෙලා, විඩාවටපත් වෙලා, අතතියටපත් වෙලා, මහන්සි වෙහෙසයි. එතරොන්න වෙහෙසත් යනවා මේ ජීවත් වීමත් එක්ක. මොනවා නොගියත් ඒ සතුට අසතුට දෙක කොහොම වුණත් ඒවා ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ කියූ ජීවත් වීමේ එක්ක වෙහෙස යනවා, විඩාවටපත් වෙනවා. දැන් අපි හිතනවා මේ ජීවිතේ වෙහෙස කරයි, ජීවත් වීම හරි වෙහෙස කර දෙයක්. ජීවිතේ හරි බරක්. ඒ බර, ඒ බර කියන එක අපි අත්දකින දෙයක්. ජීවිතේ බර, පවුලේ බර, රැකියාවේ බර, ආර්ථිකයේ බර. දැන් ওই විදිහට එහෙම ඒනම් වලින් බැලුවත් මහා බර කන්දක් අපි ඔලුවට තියන් ඉන්නේ. ඉතින් මේ ඔක්කොම අපි කියනවා ජීවිතයේ බර. දැන් තව මොනවත් මේ ඔලුවට ගන්න බැරි තරමට පිරීලා ඔලුව බර වෙලා. දැන් ජීවත් වීම එක පැත්තකින් වෙහෙස කරයි, අනිත් පැත්තෙන් හිසේ රදයක්. මෙබඳු විවේකී මොහතක කිසියම් භාවනාවකින් පසු නිශ්චලත්වයට පත්වුණු මොහතක, නිශ්චලත්වය සමග මුසුණු මොහතක, ඒ නිශ්චලත්වය අපෙන් අහන ප්‍රශ්නයක් නැත්නම් නිශ්චලත්වයේදී කෙනෙකුට ඇහෙන ප්‍රශ්නයක් මේද ජීවත් වීම කියන්නේ. ජීවත් වීම කියා මේකටද කියන්න ඕනේ? මේ ප්‍රශ්නයක් හදා ගන්නවා, විසඳා ගන්නවා, එහෙට විසඳුම් හොයනවා. එතට ආයේ ප්‍රශ්නේ විසඳුවා කියනවා. එහෙම කියලා හුස්මක් ගන්න කලින් තව ප්‍රශ්නයක්. එතට ඒ ප්‍රශ්නේ විසඳා ගන්න හදනවා, විසඳා ගන්නවා, විසඳුවා කියනවා. සතුටු වෙනවා. තව ප්‍රශ්නයක් මේ විදිහට. එතන මේ ජීවත් වීම කියන්නේ මේකටද? මෙහෙම කෙලවරක් නැති ප්‍රශ්නයි විසඳුමක් පේන්නේ නැති උත්තරයි සමග කරන අරගලයට නම් ජීවත් වීම කියන්නේ අපි ජීවත් වෙලා නැහැ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න පටන් ගනවත් නැහැ. දැන් මේ ප්‍රශ්න ටික විසඳෙන්න එපයි ජීවත් වෙන්න. දැන් කොහොමද ජීවත් වෙන්නේ ප්‍රශ්නයක් එක්ක? ඉතින් මේ ප්‍රශ්නේ විසඳුනහම ඔන්න අපි හිතන ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ විසඳගත්තා. එතකොට ඔන්න ආයෙ ප්‍රශ්නයක් කියලා. ඉතින් ආයෙ ජීවත් වෙන්න බෑ මේ ප්‍රශ්නෙත් එක්ක. පුළුවන් නම් මොකටද මේ ප්‍රශ්න විසඳන්නේ? ජීවත් වෙන්න පුළුවන් නම් ප්‍රශ්නත් එක්ක විසඳ ගන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් අපි හිතනවා එහෙම බෑ කියලා. ඒ බෑ කියලා හිතන නිසා ජීවත් වීම අපි පස්සට කල් දාලා මුලින් මේ ප්‍රශ්න විසඳ ගන්න බලනවා. ඉතින් අපිට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ තාම. මේ තමයි ඇත්තම ඇත්ත. ජීවිතයේ කුමක්ද කියන එක පිරිසිදුව, පිවිතුරුව, අමිශ්‍රව, සුද්ධව අත්දකින්නට ලැබී නැහැ. මේ ප්‍රශ්නත් එක්ක කවලම් වෙලා, ප්‍රශ්නත් එක්ක සම්මිශ්‍රණය වෙලා, අරුබුදත් එක්ක කවලම් වෙච්ච දෙයක් තමයි අපි ජීවිතයේ විදිහට අත්දකින්නේ. දැන් මෙහෙමනම් අපි ජීවත් වෙන්නේ ඉතින් දවසක ප්‍රශ්න ලක්ෂයක් කෝටියක් විතර විසඳලා ඉවර වෙලා ඔන්න දවසක අපේ ජීවිතේ ඉවර වෙයි. ඉවර වෙනකොට අපි අපෝහෙරලා බැලුවොත් විසඳපු ප්‍රශ්න සංඛ්‍යාව මිලියන ගණනක්. ගණන් කරොත් අපි විසඳන ප්‍රශ්න ලියලා අංක දාගෙන ආවොත් එක දවසක අංක දාගෙන ගියොත් දවසට ප්‍රශ්න කීයක් විසඳුවද, ප්‍රශ්න කීයක් ආවද, කීයක් කට උත්තර හොයාගන්න පුළුවන් වුණාද? 100 ගණනක්. ඉතින් ඒ වගේ දවස් 365 ඒවා ආයු කාලයත් එක්ක බැලුවහම මිලියන ගණනක ප්‍රශ්න වලට අපි මුහුණ දීලා තියෙනවා, කොටසක් විසඳලා තියෙනවා. දැන් ජීවිත කාලය ඉවරයි, ආයු කාලය ඉවරයි. ආයුෂය අපිට කියනවා ඔබගේ කාලය අවසානයි. හරියට අර ප්‍රශ්න විචාරක වැඩසටහන් වල වගේ දැන් බෙල් එකක් ගහනවා. සීනුව නාද කරනවා. ඒ කියන්නේ කාලය ඉවරයි. මේ කාලය අවසාන වෙන සීනුව, ඒ අවසාන සීනුව ඇහෙන විට අපි ඉන්නේ කොතනද? කොතැනක ඉඳීවිද අපි? වෙනසක් උනේ නැත්නම් මේ දැන් ඉන්න තැනම තමයි ඉන්නේ. දැන් කොහෙද අපි ඉන්නේ? මේ ප්‍රශ්නයක් එක්ක. විසඳුමක් නැති ප්‍රශ්නයක් එක්ක ඉන්නේ හැම විටම. ප්‍රශ්න ලැයිස්තුවක් තියෙනවා, පොලිමක් තියෙනවා ප්‍රශ්න. එයින් අපි කීපයක් අරගෙන දැන් විසඳුමක් හොයමින් ඉන්නේ. ඉතින් ඒ ආයු කාලයේ අවසානයි කියලා ඒ ප්‍රශ්න විචාරක සීනුව නාද කරන විට නෑ උත්තරේ දීලා නෑනේ අපි. කාලය ඉවරයි, උත්තර නොදුන්න ප්‍රශ්න ලැයිස්තුවක් තියෙනවා, පොලිමක් තියෙනවා. දැන් ඉන් එහාට මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නෑනේ. ඉන් එහාට මොනවා වෙයිද? අනුමාන කරන්න පුළුවන්. පොතපතේ කාරණා එක විග්‍රහ කරගන්නත් පුළුවන්. හැබැයි ඒවා අපි නොදන්න දෙන්නේ. හැබැයි මේක වෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා මෙහෙම ගියොත් නම්. වේලාවක අපිට සීනුව ඇහෙයි, කාලය අවසානයි කියන. හැබැයි ඒ සීනුව ඇහෙන්න කලින් අපිට තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වෙනවා. උත්තර දීලා නැහැ. එතකොට ලකුණුත් නැහැ, සමාර්ථිකුත් නැහැ. ප්‍රතිපලයේ කුමක් වේද දන්නේ නැහැ. අපි ඉහාට සිටීම නවත්තලා අපහු මෙතෙන්ට ආවොත් මේ නිශ්චලත්වය අපෙන් අහන කාරණේ නැත්නම් නිශ්චලත්වයේ අපට හඬගා මුරගා සහ කොඳුරා කියන කාරණේ තමා පටලවාගෙන ඉන්නේ. ඒ ජීවිතේ නෙමෙයි. මේ ප්‍රශ්න කියන්නේ ජීවිතේ නෙමෙයි. ජීවත් වෙන්න වෙලාවක් තාම හම්බෙලා නැහැ මේ ප්‍රශ්න නිසා. මේ ප්‍රශ්නත් එක්ක පොරබදන් නිසා උත්තර හොයාගන්න යන නිසා තාම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ජීවිතේ මොකද්ද කියන එක දකින්න, ජීවිතේ සුවඳාග්‍රහණය කරන්න, ජීවිතේ රසය විඳින්න, ජීවිතය ස්පර්ශ කරන්න, ජීවිතේ රිද්මය ශ්‍රවණය කරන්න, ජීවිතේ සුන්දරත්වය දකින්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒතර මේ මග හැරි හැරි යන්නේ කුමක්ද? ජීවිතය. ජීවිතය තමයි මග හැරි හැරි යන්නේ. අපි ජීවිතේ මග අරිනවා හැම විටම. නැවත මුණ නොගැහෙන තැනකට එනවා. කියන්නේ මරණය නෙමෙයි, ඊට කලින්ම අපිට ජීවිතය ආපහු මුණ නොගැසෙන තැනකට එනවා. ඒතර ප්‍රමාදයි. හරියට ආලෝකය තියෙන විට, ඇස් පේන විට අපිට යමක් බලන්න පුළුවන්, යමක් කියවන්න පුළුවන්. දැන් මේ දෙකම කරන්න පුළුවන්, ඇස් පේන විටයි ආලෝකයේ තියෙන විටයි. ඒ වගේම යමක් අහන්න පුළුවන්නේ, ඇහුම්කන් දෙන්න පුළුවන්නේ කන් ඇහෙන විටයි, ඒ අහන්න ඕන දේ තියෙන විට, ඒ ශබ්දය. හැබැයි දැන් මේවා නැති වෙලා ගියොත්, හිතන්න ආලෝකය නැති වෙලා සියල්ල අඳුරු වුණු පසු අපි බැලුවේ නැත්තම් ඒ දේ අපිට ආයෙ බලන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. නැත්නම් අපි ඇස් දෙක අන්ධ වෙලා ගියොත් ඉවරයි. ඉන් එහාට අපි බැලුවේ නැත්නම් බැලිය යුතු දේ, කියෙව්වේ නැත්නම් කියවිය යුතු දේ ආයෙ කියවන්න ලැබෙන්නේ නැහැ. අපිට කියන්න බෑ, අනේ සමාවෙන්න, මම ලොකු ප්‍රශ්න ගොඩක හිටියේ, ඒවා විසඳ විසඳ හිටියේ, ඒ නිසා මට වෙලාවක් තිබුණේ නැහැ මේ බලන්න, මේ දේ බලන්න, මොනම දෙයක් හරි මේ දේ අහන්න, මේ දේ කියවන්න, ඒ නිසා මට සමාවෙලා ආයෙක අවස්ථාවක් දෙන්න, එකම එක අවස්ථාවක් දෙන්න. එහෙම දුන්නොත් මං සියල්ල පැත්තකට දාලා ඒ දේ දිහා බලනවා, ඒ දේ අහනවා, ඒ දේ කියවනවා. දැන් එහෙම කිව්වට, එහෙම බැගෑපත් වුණාට, ආයාචනා කළාට, අභියාචනා කළාට සබා දහම අවස්ථාවක් දෙන්නේ නැහැ සාමාන්‍ය. එහෙම දුන්නොත් ඒක ප්‍රාතිහාර්යයක් දෙන්නේ නැහැ. ඒ සබා දහමේ අකාරුණිකත්වය නෙමෙයි, සබා දහම හරිම කාරුණිකයි. ඒ නිසා ඇති පදමටත් වැඩි පදමටත් අපිට අවස්ථා දෙනවා ජීවිතේ. මේ ඇහින්, අපේ ඇස් දෙකෙන් කොපමණ වාරයක් අපිට දකින්න පුළුවන්ද? කන් දෙකෙන් කොපමණ වාරයක් අහන්න පුළුවන්ද? ඒක බලන්න, ඒක ගණන් කරන්න බෑනේ. ගාන හදන්න බෑනේ මේ ඇස් දෙකෙන් කොපමණ රූප දකින්න පුළුවන්ද කියලා. තප්පරයකට එක රූපේ ගාන බැලුවත් දවසකට කොපමණ රූප බලන්න පුළුවන්ද? ඒතර කොපමණ අවස්ථා සබාධම අපට දීලා තියෙනවද? මේ සබාධම හරි කාරුණිකයි, හරි ත්‍යාගශීලී, පරිත්‍යාගශීලී, නිර්ලෝභී. හැබැයි සීමා සහිතයි, අසීමිත නැහැ. මේ සබාධමේ කිසිවක් අසීමිත නැහැ. ඉතින් මේ සීමාවට අපි ආවට පස්සේ අන්න ඒ අවස්ථා ඉවර වෙනවා. ඉවර වුණාට පසුව නැවත ලබා ගන්න ලේසි නෑ. මොනවා කිව්වත් කියන්න කෙනෙකුත් නෑ. අපි කාට කියන්නද මේ ප්‍රශ්නේ? ඊට පස්සේ කියන්න කෙනෙකුත් නෑ, අහන්න කෙනෙකුත් නෑ. ඉතිරි වෙන්නේ පසුතැවිල්ල පමණයි. දැන් පසුතැවීමට ඊළඟට අපි කියනවා ජීවත් වීම කියලා. දැන් මෙතෙක් කල් ජීවත් වීම කියලා කිව්වේ මේ හෙම්බත් වීමට ප්‍රශ්නත් එක්ක දේවල් ප්‍රශ්න කරගෙන ඒ දේවල් වලට දේවල් තේරුම් ගන්න නැතුව තේරුම් නොගැනීම නිසා ප්‍රශ්න කරගත්ත කාරණා තියෙනවා. ඊළඟට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා විසඳුම් වෙනුවට වැරදි දේවල් දුන්නා. ඒතරින් ප්‍රශ්නේ උග්‍ර වුණා. ඒතර කොහොම හරි දැන් මේවට තමයි අපි දැන් ජීවත් වීම කියන්නේ. මෙහෙම්පත් වීමට. ඒ වෙලාව නැහැ කියන්නේ මේ කාර්යෙට මොනම දෙයකටවත්. දැන් මෙහෙම ගිහිල්ලා එක තැනකදී මේ අවස්ථා ටික අහිමි වෙලා යනකොට එක 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 එතකොට ඔන්න ඉතිරි වෙනවා පසුතැවිල්ල. ඊළඟට අපි ජීවත් වීම කියනවා පසුතැවිල්ලට. ඒතර කාර්ය බහුලත්වේ සහ සංකීර්ණත්වේ සිට පශ්චාත්තාපයට යන ගමනකටද ජීවත් වීම කියන්නේ. දැන් මෙන්න මෙබඳු විවේකී අවස්ථාවක විවේකී දවසක භාවනාවෙන් නිශ්චලත්වය මතු කරගත්ත මොහොතක අපට ඇහෙන කාරණය මේ අපට ඇහෙනවා, අපට දැනෙනවා, ඇඟටම දැනෙනවා, ඇඟටම වදින්න මේ ප්‍රශ්නේ නිශ්චලත්වය අහනවා. කොහොමත් මේ ප්‍රශ්නේ දිගටම අහනවා. හැබැයි අපිට ඇහෙන්නේ අපි කාර්ය බහුල නිසා. දැන් ඔබ ඉන්නේ කාර්ය බහුලත්වයක. සමහරට ඒ ගැන ආඩම්බර ඇති. හැබැයි ඒ වර්තමාන කාර්ය බහුලත්වයෙන් ඔබ කෙමෙන් 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 සමීප වෙන්නේ අනාගත පශ්චාත්තාපයකට. දැන් මේ ගමනටද ජීවත් වීම කියන්නේ? දැන් මේද අවශ්‍ය බලාපොරොත්තුව? එම නිසා තවමත් ප්‍රමාද නැහැ. ප්‍රමාද නැති බවයි දහම අපිට කියන්නේ. තවමත් ප්‍රමාද නැහැ. මොන වයසේ හිටියත් ප්‍රමාද නැහැ. දැන් පටන් ගත්තොත්, අද පටන් ගත්තොත්. ඒතර මොනවද අද පටන් ගන්න ඕනේ? මේ මොහොතේ කුමක්ද අප ආරම්භ කළ යුත්තේ? ආරම්භ කළ යුත්තේ අපව තේරුම් ගන්න, තම තමන්ව තේරුම් ගන්න. ජීවිතේ තේරුම් ගන්නවා කියවත් කමක් නැහැ. තේරුම් ගත්ත කෙනා ජීවත් වෙනවා. ජීවත් වීම අයිති තේරුම් ගත්ත කෙනාට. තේරුම් නොගත්ත කෙනාට, නැතිනම් වැරදි විදිහට තේරුම් ගත්ත කෙනාට ජීවත් වීමක් නැහැ. තියෙන්නේ විඳවීමක්. තිබෙන්නේ විඳීමක්. ඉතින් අපි ඉන්නේ එතන නම් අන්න එය සාධකයක්, නැතිනම් නිර්ණායකයක්, නැතිනම් මිනුමක් අපිට අපිව මැනගන්න. අපි ඉන්නේ කොතනද? අපි විඳිනවා නම්, විඳවනවා නම් ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ. අපි ජීවිතේ තේරුම් අරන්නේ, අපි අපිව තේරුම් අරගෙනත් නැහැ. එම නිසා කල්යාණ මිත්‍රවරුනි, භාවනාවේ මූලික කර්තව්‍යය තමා අපිට අපිව තේරුම් කරලා දීම. භාවනාව කරන්නේ එයයි. අපට අපව විග්‍රහ කරලා දෙනවා. මෙන්න ඔබ. භාවනාව අප යොදාගන්නේ අපව විග්‍රහ කරගන්න. ඒට ස්වයං විවේචනය කීවත් කමක් නැහැ. හැබැයි ඒ විවේචනයකට වඩා විග්‍රහ කිරීමක්. විවේචනයක් කියන්නේ වැරදි උලුප්පා ගැනීමක් විදියට නෑ. මේක විග්‍රහ කිරීමක්, නැතිනම් විශ්ලේෂණය කිරීමක්, නැතිනම් කපලා කොටලා බැලීමක්. එහෙනම් භාවනාව එක් පැත්තකින් මේ කන්නඩියක් විදිහට, කැඩපතක් විදිහට ක්‍රියා කරනවා. මෙන්න ඔබ කියලා තමන්ට තමන් පෙන්වලා දෙනවා. මෙන්න ඔබ. වෙන කාටවත් නෙමෙයි. වෙන කාටවත් කියන්නේ අපිට අපිව පෙන්වලා දෙනවා භාවනාව. ඉතින් භාවනා කරන්න කරන්න අපිට අපිව පේනවා. ඒ පේන දේවල් අපි පිළිගන්න කැමති නැති වෙන්න පුළුවන්. අපි පිළිගන්න කැමති වුණත් නැතත් කොණ්ඩේ අවුල් නම් කන්නඩිය කියනවා කොණ්ඩේ අවුල්. පීරලා නැහැ. දැන් කැඩපත එසේ අපට කියන විට කොණ්ඩේ පීරලා නැහැ, කොණ්ඩේ අවුල්, ඇස්තිකේ කබ හෝදලා නැහැ, එතුමේ බොත්තන් දාලා නැහැ. ඒ කාරණා කැඩපත අපට කියන විට අපි ඒ විවේචනයක් විදිහට ගන්නවනම් අපේ අඩුපාඩු කියනවා. එහෙම ගත්තොත් අපිට කැඩපතත් එක්ක පුංචි අමනාපයක් එනවා. මක්නිසාද අප කැඩපතක් පාවිච්චි කරන්නේ? ලස්සන බලන්න, ලස්සන කරන්න. අවලස්සන දකින්න නෙමෙයි කැඩපතක් ගන්න. ලස්සන බලන්න. අපේ ලස්සන අපිට බලාගන්න. අපේ ලස්සනයි අපින් බලන්නේ ආත්ම තෘප්තියට නෙමෙයි. ආත්ම තෘප්තිය සඳහා නෙවෙයි අපි අපේ ලස්සන බලන්නේ, අනිත් අයට පෙන්වන්න. ද අනිත් අයට අපේ මූණ පෙන්වන්න කලින් අපේ මූණේ තියෙන ලස්සන තව කෙනෙකුට පෙන්වන්න කලින් අපි බලනවා මේක කොහොමද ලස්සන කරන්නේ? පෙන්වන්න තරමට ලස්සනද? එතකොට අඩුපාඩුවක් කන්නඩිය අපිට කිව්වොත් එකපාරට නිකන් පසුතැවිල්ලක් එනවා. චක් ගාලා කියවෙනවා. ඇඳුම හරි නැත්තම්, කොණ්ඩේ හරි නැත්තම් පුංචි අමනාපයක් එනවා හිතට. ඒ අමනාපය නිසා ඉන් එහාට ගිහිල්ලා කෙනෙක් හිතන්න පුළුවන් මෙය කන්නඩිය වැරද්දක් නෑ, මයි කොණ්ඩේ හරියටම තියෙනවා, කන්නඩිය තමයි, කන්නඩිය ප්‍රශ්නයක් හින්දා තමයි මේ කොණ්ඩේ අවුල් වෙලා තියෙන්නේ. දැන් ඒ නිගමනයට આવොත් අපි කරන්නේ කොණ්ඩේ පීරණ එක පැත්තකින් තියලා කැඩපත් මාරු කරනවා. ඒ කන්නඩිය විසිකලා තව එකක් අර බලනවා. ඉතින් ඒකෙන් බැලුවහම ඒකත් හරි කන්නඩියක් නා, අර කන්නඩිය කියපු දෙයම තමයි කියන්නේ. ඒත් අපි අපිව විශ්වාස කරනවා නම් නෑ, මං කොණ්ඩේ පීරලා ඉන්නේ, කොණ්ඩේ හොඳටම තියෙනවා. එතකොට ඒ කන්නඩියත් අතහැරලා තව කන්න. ඉතින් මෙහෙම කන්නඩි 1000කින් බැලුවත් ඒව සැබෑ කැඩපත් නම් සැබෑ කැඩපත සෑම විටම වර්තමාන යථාර්ථය ගැන විතරයි කතා කරන්නේ. තියෙන්න ඕනේ කොහොමද කියලා කවදාවත් කන්නඩිය කියන්නේ. කිසිම කන්නඩියක් අපිට කියන්නේ, කිසිම දර්පණයක් කැඩපතක් කවදාවත් අපිට කියන්නේ කොණ්ඩේ කොහොමද තියෙන්න ඕනේ, ඇඳුම කොහොමද තියෙන්න ඕනේ, ඇස් දෙක කොහොමද තියෙන්න ඕනේ කියලා කියන්නේ. මොකද එය අපේ සිතිවිල්ලක්නේ. කොහොමද කොණ්ඩේ තියෙන්න ඕනේ කියන එක අපේ සිතිවිල්ලක්. ඇඳුම කොහොමද තියෙන්න ඕනේ කියන එක පෞද්ගලික සිතිවිල්ලක්. වෙනස් වෙන්න පුළුවන්. ස්ථාවර සිතිවිල්ලක් නෙමෙයි, වෙනස් විය හැකි සිතිවිල්ලක්. හැබැයි සිතිවිල්ල කන්නඩිය දන්නේ නැහැ, කන්නඩියට ගානකුත් නැහැ. අපි හිතන්නේ මොකද්ද කියන එක. දැන් අපි හිතන හිතන විදිහට කොණ්ඩේ කොහොමද තියෙන්න ඕනි කියලා කන්නඩියට පෙන්වන්න උනොත්, එතකොට ඒ කැඩපතේ කාර්යයෙන් එහාට ගිහිල්ලා. දැන් එහෙම මේ පරිගණක වැඩසටහන් තියෙනවා. එහෙම කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මයි කොණ්ඩේ කොහොම තිබ්බොත් මීට වැඩිය ලස්සනද කියලා බලා ගන්න පුළුවන්. මූණ කොහොම තිබ්බොත් මීට වැඩිය ලස්සනද, ඇස් දෙක කොහොම තිබ්බොත් මීට වැඩිය හැඩකාරද, ඇඳුම කොහොම තිබ්බොත් මීට වැඩිය ගැළපෙනවද, මැච්චෙනවද කියලා බලා ගන්න පුළුවන් පරිගණක වැඩසටහන් තියෙනවා. හැබැයි ඒවා යථාර්ථය නෙමෙයි කියන්නේ. ඒක මායාවක්. මායාවත් එක්ක තමයි අපි වැඩිපුර ඉන්නේ, ඉන්න කැමති මායාවක් එක්ක. මොකද මායාවට සීමා නැහැ. මායාව යථාර්ථය ගණන් ගන්න නැහැ. මායාව යථාර්ථය දන්නේ නැහැ. ඒ ඡායරූප ශාලාවකට ගිහාම ඡායරූපයක් ගන්න මේ අත්දැකීම හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අවුරුදු 20කට විතර කලින් ඡායරූපයක් ගන්න ගිහාම ඒ ඡායරූප ශිල්පියා බොහෝ දේ අපිට කියනවා කරන්න කියලා. මොනවට ඡායරූපයක් ගන්න ගියත් ඇඳුම වෙන ඇඳුමක් අඳින්න කියනවා. පිරිමි කෙනෙක් නම් ටයි එකක් දාන්න කියනවා. කෝට් එකක් දාගන්න කියනවා. පවුඩර් ගාගන්න කියනවා. ඒ ඔක්කොම තියෙනවා එතන. කොණ්ඩේ පීරගන්න කියනවා. දැන් මේවා කියනවා. ඉතින් ඒක එකක්. ඉතින් ඒක හොඳයි. ඒ කාලෙත් මේක ප්‍රශ්නයක්. හැබැයි ඒක හොඳයි කියලා හිතෙනවා. දැන් ගියහම එකක්වත් කියන්නේ, කිසිම දෙයක් කියන්නේ නැහැ. දැන් ඩාඩිය නම් ඒ පිහිදා ගන්නවත් කියන්නේ නැහැ. ඉන්න විදිහට අරගෙන අර පරිගණකේ ඔක්කොම ඩාඩිය පිහිදාලා දානවා. කොණ්ඩෙ පීරනවා. ඕ වෙන ඇඳුමක් අඳිනවා. දැන් ඒක ඔක්කොම කරන්න පුළුවන්. ඕනේ ඇඳුමක් තෝරගන්න පුළුවන්, ඕනේ විලාසිතාවක්. දැන් එතකොට එයින් හරි සතුරුකුත් කෙනෙකුට ලබන්න පුළුවන්. තමන්ව වෙනස් කරගන්න නැතුව ඡායරූපේ වෙනස් කරන්න පුළුවන්. තමන් වෙනස් වෙන්න ඕනේ නැහැ. තමන් ඉන්න විදිහට ඉඳලා අපිට ඕනේ විදිහට ඡායරූපයක් හදාගන්න පුළුවන්. එතකොට මේ සතුට තමන් ඉන්න විදිහ මොකක් වුණත් ඉන්න විදිහ දන්නෙත් නැහැ, දැකලත් නැහැ, ඕනෙත් නැහැ දැනගන්න. හැබැයි ඡායා රූපය අපිට ඕනේ විදිහට අපි ගැන හදා ගන්න පුළුවන්. ඒක තව කෙනෙකුට පෙන්වන්නත් පුළුවන්. මෙන්න මම කියලා අඳුල්ලා දෙන්නත් පුළුවන්. ඒ තමයි මායාව. ඉතින් මේ මායාව ඇතුලේ ඉන්න කෙනෙකුට, මායාව ඇතුලේ ජීවත් වෙන කෙනෙකුට අවශ්‍ය නැහැ යථාර්ථය දැනගන්න. යථාර්ථය මොකද්ද කියලා හොයාගන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම ඒ යථාර්ථයෙන් ලැබෙන සතුටක් නැහැ ලැබෙන්නේ. දැන් ලැබෙන්නේ වෙනම සතුටක්, මායාකාරී සතුටක්, බොරු සතුටක්. දැන් එහෙම ලෝකයකට, එහෙම මායාවකට වශී වෙලා මායාව ජීවිතය කරගත්ත මනසක් භාවනාවට ආවහම, දැන් භාවනාව යන්නේ යථාර්ථයත් එක්ක. භාවනාව අපිට කියන්නේ මේ මොහොතේ ඉන්නේ විදිහ, එච්චරයි. ඉන්න ඕනේ විදිහ නෙමෙයි. භාවනාව ඉන්න ඕනේ විදිහ කියන්නේ කන්නඩියක් ඇඩපතක් ඒ කියන්නේ ඉන්න විදිහ කියනවා. ඉතින් අර අතාත්තික යථාර්ථයක අතාත්තික යථාර්ථයක් ජීවිතය කරගත්ත. එයින් පිට ජීවිතයක් හඳුනන් නැති, එයින් පිට ජීවිතයක් තියෙනවා කියලා අහලත් නැති, දැකලත් නැති, දන්නෙත් නැති, අත්දකලත් නැති මනසක් සිතක් භාවනාවේදී අරතියටපත් වෙනවා. අරතියටපත් වෙනවා. අරතිය කියන්නේ භාවනාවේදී භාවනාවෙන් නොසතුටටපත් වෙනවා. භාවනාවෙන් ආස්වාදයක් ගන්න නැහැ. ඉන් භාවනාවත් එක්ක ගැටෙනවා. භාවනාවත් එක්ක අමනාප වෙනවා. ලස්සන දෙයක්, විචිත්‍රවත් දෙයක්, සුගන්ධවත් දෙයක්, රසවත් දෙයක්, මිහිරි දෙයක් අපිට භවනාවෙන් අත්දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ අත්දැකීම, මේ නිගමනයට කෙනෙක් එන්නේ පළවෙනි තප්පරේදී. භාවනා කරන්න පටන් ගන්න පළවෙනි විනාඩියේ. කල්යාණ මිත්‍රවරුනි, අපි ඉන්න තැනම පාත් වෙලා කොහෙදි හරි යමක් අතට අහුවෙන එක ගත්තොත් මොනවා හරි අපිට බොහෝ විට අහුලා ගන්න ලැබෙන්නේ මොනවද? අපිම දාපු දෙයක්. ඒ පොළව මතු පිටම එතනම තියෙන්නේ අපි දාපු දෙයක් මොනවා හරි. එය කුණ ගොඩක් වෙන්න පුළුවන්, කහල ගොඩක් වෙන්න පුළුවන්, කෙහෙල්ලෙල්ලක්, අඹලෙල්ලක්, පාන් වාටියක්, කොළගුලියක්, බස් ටිකට් එකක් මොනවා හරි වෙන්න පුළුවන්. එහෙම තමන්ම අතෑරිය දෙයක්, තමන්ම බිමට දාපු දෙයක් නැවත තමන්ට අහුලා ගන්න තියෙන සම්භාවිතාවය බොහොම වැඩි. තමන් කිසියම් තැනක කාලයක් හිටියනම්, අලුත්ම තැනකට ගියොත් තත්ත්ව වෙනස්. නමුත් තමන් හිටිය තැන, කාලයක් හිටිය තැන එකපාරට නැමිලා අහුලා ගත්තොත් යමක්, ඒ අහුලා ගන්න දේ මොනවා හරි, ඒ අහුලා ගන්න දේ තමන් අතීතේ එතෙන්ට දාපු දෙයක් වීමේ සම්භාවිතාවය බොහොම ඉහළයි. ඒ වගේම ඒ තමන්ම අතීතේ අතෑරිය දෙයක් තමයි, බිමට දාපු දෙයක් තමයි, විසික්කල දෙයක් තමයි මේ නැවත අහුලා ගත්තේ, අහුලා ගන්න ඉඩ තියෙන්නේ කියන සම්භාවිතාවය වැඩි. වගේම ඊටත් වැඩිය වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ අහුලා ගන්නේ කුණු කොටක් කියන එක. වටිනා දෙයක්, පිරිසිදු දෙයක්, ලස්සන දෙයක් නොවෙන්න තියෙන සම්භාවිතාවයක් වැඩි. මොකද එහෙම ලස්සන දෙයක්, වටිනා දෙයක්, පිරිසිදු දෙයක් නම් අපි විසික් කරන්නේ නැහැ, බිම දාන්නේ නැහැ. ඉතින් අපි මේ අතාරින්නේ මොනවද, විසික් කරන්නේ මොනවද, ගුලි කරලා ඉවත දාන්නේ මොනවද? එපා වෙච්ච දේවල්, රොඩු, කුණු. දැන් මේවා අපි දානවා, බිමට දානවා. එතකොට දැන් භාවනාවේදී මුලින්ම අපිට අහුලා ගන්න ලැබෙන්නේ මේ අපිම විසික් කරපු කුණු ටික. දැන් මේවා එහෙම දැම්මම අපි හිතනවා හරි, ඒවා දැන් එළියේ තියෙන්නේ, අපි විසික් කරන්නේ. භෞතික දේ නම් එහෙම විසික් කරාම ආයේ අහුලා ගන්න නොලැබෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් අතු ගාලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක් ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් නගර සභාවෙන් ගෙනියන්න පුළුවන්. හැබැයි භෞතික දේ එහෙම වුණාට, භෞතික දේට එහෙම වුණාට මානසික කැලිකසල වලට එහෙම වෙන්නේ නැහැ. ඒවා මනසින් එළියට විසික් කරන්න අපිට බෑ. අපි ඒවා හැම වෙලෙම විසිකරන්නේ මනස ඇතුළෙමයි. එතකොට අපිට මේක මනසෙම කොහේ හරි තැනක තියෙනවා. මනසෙ මේව කොහෙද තියෙන්නේ? අනේ ඒක තමයි වැදගත් කාරණේ. දැන් මේව කොහෙද තියෙන්නේ? දැන් අපි මුලට ගියොත් අපි එකපාරට යමක් ගත්තොත් ඒ ගත්ත දේ ඒ වෙලාවෙම දාපු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩි. කියන්නේ ඊයේ දාපු දෙයකට වැඩිය අද විසිකරපු දෙයක් තමයි ඉස්සෙල්ලම හොලගන්න පුළුවන්. මොකද වැහෙනවා දැන් ඊයේත් දාලා අදත් කුණු දැම්මොත් පෙරේදාත් දැම්මොත් පෙරේදා කුණු උඩට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොනව හරි කුණු හරි මොනව හරි ඒක ඊයේ දාපු වගේන් වැහෙනවා අද දාපු වගේන් තවත් වැහෙනවා. ඒ නිසා මුලින්ම අපි යමක් අහුලා ගත්තොත් එය අද මේ දැන් මොහොතකට කලින් ඉවතුළු දෙයක් වීමේ සම්භාවිතාවය වැඩි. කල්‍යාණ මිත්‍රවරුනි ඒ වගේ දැන් භාවනාවේදී අපිට අපිව පේන්න පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පේන්නේ මේ දැන් හිතපු දේවල් ටික තමයි. භාවනා කරන්න අපි ඇස් වහගත්ත ගමම්ම ඇස් වහගන්න ඕනේ නැති වුණත් භාවනාවට ඇස් වහගත්ත ගමම්ම ඉක්මනට මතක් වෙන්නේ මොනවද? මේ අහුලගන්න සිටිවිලි මොනවද? මේ දැන් අහපු දේවල්, දැකපු දේවල්, රසවින්ද දේවල් සහ මතක් කරපු දේවල් ටික. දැන් මේ තට්ටුව තමයි මුලින්ම කෙනෙක් ස්පර්ශ කරන්නේ. මේක නීතියක් නෙමෙයි හැබැයි 100%ක් මෙහෙම වෙනවා කියලා නීතියක් නැහැ. ඔය නීතිය අදාළ වෙන්නේ භෞතික දේවල් වලට තමයි. ඒත් භෞතික දේට 100%ක නීතියක් නැහැ. හැබැයි මානසික තත්ත්වයට එනකොට කොහොමත් නැහැ. හැබැයි කියන්න පුළුවන් වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ මේ වර්තමානයට ළඟින්ම ලැබුණු අත්දැකීම් නැවත මතක් වීමට තමයි. දැන් එතකොට අපි දැන් ජීවත් වීම කියලා කලේ ප්‍රශ්න හදාගෙන මේවා විසඳගෙන අලුත් ප්‍රශ්න හදාගෙන අලුත් ගැටලු හොයාගෙන ආපු ගමනටනේ. දැන් එහෙමනම් මොනවද අපිට මතක් වෙන්නේ? මේ ළඟම තිබුණු ප්‍රශ්න ටික මතක් වෙනවා. අද දවසේ කෙනෙක් මුණ ගැහුණාම ඇති වෙච්ච ප්‍රශ්නේ, මුණ ගැහෙන්න බැරි වුණාම ඇති වුණු ප්‍රශ්නේ, වියදමක් පිළිබඳ ප්‍රශ්නේ, මේ ටික තමයි එන්න වැඩි ඉඩක් තියෙන්නේ භවනාවේදී මතක් වෙන්න වැඩි අවකාශයක් තියෙන්නේ. මේ තමයි මතු පිටම තට්ටුව. අපිට අහුලා ගන්න ලැබෙන අහුලා ගන්න වෙන. මේ ටික අහුලා ගන්න. අවලගන්න කියන්නේ මේවා මතක් කරගන්න නැත්නම් මතක් වෙන්න ඉඩ අරින්න. මෙතන අවුලක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා කියලා ගන්නෙ නැතිව. දැන් මේ ප්‍රශ්නයක් කරගත්තොත් අන්න අපිට උත්තරයක් හොයන්න වෙනවා. මොන කුමක් ප්‍රශ්නයක් කරගත්තොත්ද මේ ආසන්නම අතීතයේ මතක් වීම ප්‍රශ්නයක්. දැන් භාවනා කරගන්න බෑ මේ වෙච්ච දේවල් උදේ ඉඳලා හැරුණු වෙලාවෙ ඉඳලා මේ ආපු ගමන මේ වාඩි වෙනකල් කළ කී දේ මතක් වෙනවා. ඉතින් කොහොමද භාවනා කරන්නේ? කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් ඔබතුමා කියනවා අපිට ශරීරය ගැන අවධානය ඉන්න කියලා. මේ ශරීරය ගැන කොහොමද අවධානයෙන් ඉන්නේ? මේ ඔක්කොම මතක් වෙනවා. දැන් මේකට උත්තරයක් දෙන්න. මොකද විසඳුමක් දෙන්න. කල්යාණ මිත්‍රවරුනි මේකට විසඳුමක් නැහැ. මොකද්ද විසඳුම? දැන් භාවනාව කියනවා මේකට විසඳුමක් නැහැ. දැන් අන්න අපි හිර වෙනවා. දැන් උත්තරයක් හොයනවනේ, උත්තරයක් අහනවා. අපිට කමටහන් දුන්නු කර්මස්ථානාචාර්යයන් වහන්සේගෙන් හරි කමටහන් ගත්ත පොතෙන් හරි කල්‍යාණ මිත්‍රයාගෙන් හරි අපි අහනවා මේ දැන් මේ ප්‍රශ්නයක් මට මොකද භාවනා කරගන්න බෑ හුස්ම දිහා බලන් ඉන්න බෑ සක්මනේ දෙන්න බෑ මේ මේ දේවල් මතක් වෙනවා අද දවසේ වෙච්ච දේ මතක් වෙනවා මෙතෙක් කියලා දැන් මේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද දැන් මේ කිව්වහම නියමම පිළිතුර තමයි සැබෑම මේ ප්‍රතිචාරයේ තමයි මේට විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. හැබැයි එයින් ඉතින් එය අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. මේ කියන්නේ මොකද්ද කියලා. කෙනෙක් කියවොත් මේට විසඳුමක් නැහැ කියලා. අපි මේ තේරුම් ගන්න ඕනේ. හැබැයි තේරුම් ගන්න නැතුව අපි ඒ තේරුම් ගත්ත කියලා හිතුවොත් අපි වැරදි අර්ථකථනයක් දෙනවා. එතකොට අපි හිතනවා මෙයා විසඳුමක් දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැති නිසා විසඳුමක් නැහැ කියන්නේ. අපි ගිහලා ලෙඩක් කියනවා. ලෙඩක් කිව්වහම කියනවා ඔකට බේතක් නැහැ. බේතක් නැහැ කියවම හිතනවා ඒ කියන්නේ මෙයා දන්නේ නැහැ බේත. එහෙම දන්නේ නැහැ කියලා ඒ නිගමනයේට අපි ආවොත් අපි කරන්නේ තව කෙනෙක් හම්බෙනවා. ගිහලා ආයෙත් කියනවා. ඉතින් එයාත් කිව්වොත් ඔකට බේතක් නැහැ. අපි තවත් කෙනෙක් හම්බ වෙන්න යනවා. කවුරු හරි බේතක් තියෙනවා කියලා කියනකල් යනවා. දැන් භාවනා කිරීලි ඉවරයි. දැන් භාවනා කරන්නේ නැහැ නේ. ඒක ඉවරයි. එතනින් මේක නවත්තලා අපි මේ වෙන ප්‍රශ්නයක් විසඳගන්න බලන. මොකද්ද ප්‍රශ්නේ? මේ සිතිවිලි එන එක එන්නේත් මේ ආසන්නම අතීත සිතිවිලි ටික. වර්තමානයේ ළඟින්ම තියෙන සිතුවිලි ටික එනවා දැන් මේක කොහොමද විසඳගන්නේ? මේකට කේක විසඳුම් දෙන්නත් පුළුවන්. හැබැයි මොනම විසඳුමකින්වත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ සිතුවිලි ටික එන එක නවතින්නේ නැහැ. මොනම විසඳුමක් ගත්තා. අද මේ භාවනාව අපිට කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේට විසඳුමක් නැහැ කියලා භාවනාව කියන්නේ විසඳුමක් දන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක. මේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. මේ ප්‍රශ්නයක් නෙවෙයි නම් කොහෙන්ද විසඳුමක්? ලෙඩක් නෙවෙයි නම් බේතක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒතරේ වෛද්‍යවරයා අපිට කියන්නේ මේක ලෙඩක් නෙවෙයි කියලා. බේතක් නැහැ කියන එකෙන් කියන්නේ මොකද ලෙඩක් නෙමෙයි. දැන් මේ සරල sannivedanaye අනවබෝධය නිසා බලන්න අප කොපමණ සංකීර්ණ ගැටලු හදා ගන්නවද කොපමණ සංකීර්ණ ප්‍රශ්න හදා ගන්නවද හැබැයි අපි ඔක්කොටම කියනවා මේක භාවනාවක් නෑ භාවනාව නැවතිලා දැන් හරියට ජීවිතේ නැවතුණා වගේ දැන් ජීවිතේ නැවතිලා හුඟක් කල් දැන් තියෙන ප්‍රශ්නයි උත්තරයි ප්‍රශ්නයි ගැටලුයි පිළිතුරුයි විසඳුමයි දැන් හිතනවා මේව ඔක්කොම ඉවරෙච්ච දවසක ආයි ජීවත් වෙන්න පුළුවන් මට. මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙච්ච දවසක. ඒ වගේ අපි හිතනවා මේ සියලුම සිතුවිලි නැවතුණු දවසක භාවනා කරන්න පුළුවන්. භාවනාව විසඳුම් දෙන්නේ නැහැ. මේ තමා වෙනස. මේ තමා සරලම වෙනස භාවනාව සහ දැනුම අතර. දැනුම කරන්නේ විසඳුම් දෙනවා. දැනුමින් කරන්නේ විසඳුම් දීමනේ. ප්‍රශ්නයකට අපි කල්පනා කරනවා කොහොමද විසඳගන්නේ. මොකද්ද මීට කලින් මේ ප්‍රශ්නය අහම් මොකද්ද මං කරේ. ඒතර අපි ඒක දැනුමින් හොයනවා. අපේ දැනුම ඇතුලේ අපිට හොයාගන්න බැරි නම් අපි බාහිර දැනුමක් මත යැපෙනවා. ඒත් දැනුමක් ඉතින් ඒ පොතක් හරි තව කෙනෙක් හරි එයාගේ දැනුමින් බලනවා මේ වගේ ප්‍රශ්නයකට මොකද්ද දීලා තියෙන උත්තර. ඒක මෙන්න මේ පිළිතුරු. දැනුම හැම විටම පිළිතුරු දෙනවා. දැනුම පිළිතුරු දෙනවා ප්‍රශ්නවලට. දන්නේ නැහැ කියන්නත් පුළුවන්. ඒ දැනුමේ සීමාවටම ඉතින් හැම දැනුමකම සීමා තියෙනවා දන්නේ නැහැ කියන. හැබැයි මේ දන්නේ නැහැ කියන දේවල් වලට තව දැනුම් මුල් ආශ්‍රයයකට ගියාම දැනගන්න පුළුවන්. හැබැයි භාවනාව මේ සෙල්ලමට එකතු වෙන්නේ නැහැ. අපිව මේ සෙල්ලමට තල්ලු කරන්නේ නැහැ භාවනාව. ප්‍රශ්නයි විසඳුම්. ගැටලු පිළිතුරු නැහැ. මේ දෙක අතර හිර කරන්නේ නැහැ. භාවනාව මේ දෙක මැද්දේ අපිව දාලා සෑන්ඩ්විච් එකක් හදන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ කියන්නේ සෑන්ඩ්විච් එකක් ප්‍රශ්නයි උත්තරයි මැද්දේ අපි ඉන්නවා හිර වෙලා. අතර මේ අන්න මේ උත්තරේ කියනවා ඒක උඩින් දානවා. එතකොට අපි ඒක හරි දැන් යට ප්‍රශ්න ඉවරයි. ඉතින් ආයේ ප්‍රශ්නයක් එනවා ආයේ උත්තරයක් එනවා. මෙහෙම අපි දිගින් දිගටම මේ ගැටලු සහ පිළිතුරු ප්‍රශ්න සහ විසඳුම් කියන දෙක මැද්ද හිර වෙච්ච සෑන්ඩ්විච් එකක් මුළු ජීවිතේ. භාවනාව කරන්නේ මෙතනින් අපිව එළියට ගන්නවා. එළියට ගන්නවා. භාවනාව කියන්නේ මේ ප්‍රශ්නයක් කරගන්න එපා. මොනම දෙයක් ගැන හරි භාවනාව කියන්නේ අයි මේක ප්‍රශ්නයක් කරගන්න එපා. එතකොට මෙන්න අලුත්ම ආලෝකයක් වැටෙනවා අපට. අලුත්ම ආලෝකයක්. දැන් මේ ආලෝකේ කලින් වැටුන්නේ නැහැ. කලින් තිබුණේ මේ ප්‍රශ්නයක් නම් විසඳ ගන්න ඕනේ. උත්තරයක් හොයාගන්න ඕනේ. එතෙක් ඒතකොට උත්තර හොයාගත්ත ප්‍රශ්න තියෙනවා, උත්තර හොයාගන්න බැරි වුණු ප්‍රශ්න තියෙනවා, බැරි වුණු ප්‍රශ්න තමයි වැඩි. දැන් භාවනාව කියනවා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ප්‍රශ්නයක් කරගන්න තු ඉන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න අලුත්ම දොරක් කැරෙනවා කෙනෙකුට. අලුත්ම මාවතක් විවෘත වෙනවා. අලුත් අවකාශයකට පාතපනවා. කුමක්ද? ප්‍රශ්න නැති. ප්‍රශ්න නැහැ දැන්. හිත දුවනවා. මේ මොහොතකට කලින් ඇහිච්ච දේ මතක් වෙනවා. මොහොතකට කලින් සිතුණු දේ මතක් වෙනවා. මොහොතකට කලින් දුටු දේ මතක් වෙනවා. මොහොතකට කලින් දැනුණු දේත් මතක් වෙනවා. මේ භාවනාව කියනවා මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒතර ප්‍රශ්නිකුත් නැහැ, උත්තරේකුත් නැහැ. ඒතර මේ දෙකෙන්ම නිදහස් මොහොතක්. අර සැන්විච් කියන தත්වෙන්, ඒ සැන්විච් එකක් වෙච්ච தත්වෙන් අපි එළියට එනවා. දැන් යටිනුත් උඩිනුත් දෙපැත්තෙම වමින් දකුණින් අපි හිර වෙලා නැහැ, අපි නිදහස්. අතීතේනොත් නිදහස්. මොකද ප්‍රශ්නේ අතීත, පිළිතුර එන්නේ අනාගතේ. මේක විසඳගත්තට පස්සේ තමයි නිදහස් වෙන්නේ. මේ දෙකම නැහැ. මේ දෙකෙන් අපි නිදහස් වෙනවා. ප්‍රශ්නයක් හදාගන්න මනස දකින්න. මේ ප්‍රශ්නයක් කියන එක මනසේ නිෂ්පාදනයක්. අපහසුතා තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න නෙමෙයි. ඒ අපහසුතා ප්‍රශ්නයක් කරගන්න මනස. ඒ මනස දකින්න. දැකලා ඒ මනසේ කොටස්කාරයෙක්, පංගුකාරයෙක් වෙන්නේ නැහැ. මෙතෙක් කාලයක් ඒ මනසේ පංගුකාරයේ කොටස්කාරයේ වෙලා තමයි අපි හිටියේ. ඒ නිසා තමයි අපේ ජීවිතය අහිමි වුනේ. දැන් අපි ඒ මනසින් වෙන් වෙනවා. ඒත් මේ තමයි භාවනාවේ පළවෙනිම කඩයි. භාවනාවෙන් යෝගියාට භාවනා කරන කෙනාට ලැබෙන පළවෙනිම තිලිනය නැතිනම් පළවෙනිම සාමාර්ථය තමා ප්‍රසාදේ තමා මේ ප්‍රශ්න හදාගන්න මනසින් ඈත් වෙන්න පුළුවන්. ඒ මනසත් එක්ක ඉන්නකල් හැමතේම ප්‍රශ්නයක්. බඩගින්නත් ප්‍රශ්නයක්, කෑමත් ප්‍රශ්නයක්. තිබහත් ප්‍රශ්නයක්, බීමත් ප්‍රශ්නයක්. තනිකමත් ප්‍රශ්නයක්, සමාගමත් ප්‍රශ්නයක්, යාළු මිත්‍රකම ප්‍රශ්නයක්. ඒ මනසත් එක්ක ඉන්නකල් මොකද ප්‍රශ්නයක් නොවෙන්නේ? කුමක්ද ප්‍රශ්නයක් නොවුනේ? මුදල් තිබුණත් ප්‍රශ්නයක්, නැති වුණත් ප්‍රශ්නයක්. දැන් ඒ මනසේ ඉන්නකල්, ඒ ප්‍රශ්න හදාගන්න මනසේ ඉන්නකල්, ඒ මනසට හේතු වෙලා ඉන්නකල්, ඒ මනස ඇතුලේ ඉන්නකල් සියල්ල ප්‍රශ්නයක්. හැබැයි ඒ මනසින් අපි එළියට ආ ගමන්ම ප්‍රශ්නක් නැහැ, උත්තරක් නැහැ. මේ දෙකම නැති වෙලා යනවා. මේ දෙකම තමයි අතාරින්න ඕනේ. එකක් නෙමෙයි. උත්තරයක් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙන උත්තරයක් නැහැ කියන තැන නෙමෙයි. මේ දෙකම නැති වෙලා යනවා. දෙකම අතුරුදහන් වෙලා යනවා. ඒ තාම සිතිවිලි එනවා. සිතිවිලි නැති වෙලා නෙමෙයි අපි ඉස්සල්ලා හිතුවේ සිතිවිලි නැති කරොත් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. සිතිවිලි එනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. භාවනාව කියන මේක ප්‍රශ්නයක් නෑ. ඒ විය යුතු දෙයක්. වෙන මොනවත් අහුලගන්න ලැබෙන්නේ නෑ. ඔබම මේ දැන් මොහොතකට කලින් බිම දාපු දේ තමයි ඔබට අහුලගන්න ලැබෙන්නේ. ඒ සතුටින් කරන්න. මතක් වෙන්නේ අතීතේ නම්, මෑත අතීතේ නම් ඒ ගැන සතුටු වෙන්න. ඒන හැම මතකයක් ගැනම සතුටු වෙන්න. වෙන ඉලක්ක හදාගන්න එපා භාවනාවට. වෙන ඉලක්කයක් හදාගත්ත ගමන්ම මතක් වීම ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙන ඉලක්ක හදාගන්නේ කවුද? අර ප්‍රශ්න හදන මනස. පැහැදිලිව තේරුම් ගන්න, මෙයා ඉන්නවා පැත්තක, එයා ගිහිල්ලා නැහැ. එයා ඉඳගෙන කියනවා මේක ප්‍රශ්නයක්, මේ සද්ද ප්‍රශ්නයක්, මේ වේදනාව ප්‍රශ්නයක්, මේ මතක් වීම ප්‍රශ්නයක්. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක ඔබ කොහොමද භාවනා කරන්නේ? ඒ මනසට අප ආවේශ වුණොත් ඇත්ත. එයා කියන හැම එකක්ම ඇත්ත විදියට තමයි පේන්නේ. ඒ මනස කියන කාචය අපි ඇස් දෙකට දාගත්තොත් ඒ කියන හැම එකක්ම ඇත්ත. හැම දෙයක්ම ප්‍රශ්න. නෑ, හැබැයි අපි දැන් එයින් ඈත් වෙලා ඉන්නකොට අපි කියනවා ඔයාට ප්‍රශ්නයක් නම් හිතේ කොහොමද ප්‍රශ්නයක්? මට ප්‍රශ්නයක් නෑ. ඇහෙනවා මට ප්‍රශ්නයක් නෑ. මට සතුටුයි ඇහෙන එක ගැන. තාම කන් ඇහෙන එක ගැන මට සතුටුයි. තාම සංවේදනා දැනෙන එක ගැන සතුටුයි. තාම අමතක වීමේ රෝගය වැළඳිලා නැති එක ගැන සතුටුයි. දැන් අරයා මේ කියන්නේ මොකද්ද? ඔයා තාම බීරි වෙලා නැහැ. ඒක ප්‍රශ්නයක්. ඔයාට තාම ඇහෙනවා. ඔයා බීරි නැහැ. මේක ඔයා බීරි වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒකට ආවේශ වෙන්න යන්න එපා. ඒ වලේ වැටෙන්න එපා. භාවනාව යන්නේ ඒ පාරේ නෙමෙයි. භාවනාව වඩ වඩාත් ඔබව සංවේදී කෙනෙක් බවට පත් කරනවා. ඔබේ ඉන්ද්‍රියන් වඩාත් සංවේදී තත්ත්වයට පත් වෙනවා. මෙතෙක් කාලයක් නොඇසුණු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කියන අදෘශ්‍යමාන භූත සද්ද නෙමෙයි. සියුම් සද්ද. මනස ගොරහැඬි නිසා මෙතෙක් කාලයක් ඇහුන්නේ නැහැ. හැබැයි මනස සියුම් වන විට තාම සියුම් සද්ද ඇහෙන්න පටන් ගන්නවා. තාම සියුම් සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. සියුම් සිතිවිලි හඳුනා ගන්න පුළුවන්. එය භාවනාවේ දියුණුව මනින මිම්මක්. එය අසමර්ථකමක් හෝ අසාර්ථකත්වයක් නොවේ. දැන් ඒ ටික අහුලගත්තට පස්සේ ඊළඟට අපිට අහුලගන්න ලැබෙන්නේ ටිකක් කලින් ටිකක් එහා අතීතයේ අපි බිම දාපු දේවල් ටික තමයි. එතන මේ අපිම විසික්කල දේවල් තමයි අපිට අහුලගන්න ලැබෙන්නේ. එක්කෝ අද විසික්කල දේ නැත්නම් ඊයේ විසික්කල දේ නැත්නම් පෙරේද. වෙන කිසිවක් අපිට මතක් වෙන්න බෑ. කියන්නේ තව කෙනෙකුගේ මතකයක් අපිට මතක් වෙන්න බෑ. වෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ අත්දැකීමක් අපිට මතක් වෙන්න බෑ. ඒ අපිට මතක් වෙනවා නම් යම් තාක් දේ සියල්ල අපේ අතීත අත්දැකීම් පමණයි. කලින් අහපු දේවල්, අතීතයේ දුටු දේ, අතීතයේ ස්පර්ශ කළ දේ, අතීතයේ විඳ දේ, අතීතයේ කියවු දේ, අතීතයේ හිතුණු දේ. දැන් මේවා පල් වෙලා සමහරට ගඳ ගහනවා වෙන්න පුළුවන්. සමහර දේවල් මතක් වෙනකොට අපිරියාවක් එන්න පුළුවන්. තමන් ගැනම අකමැත්තක්, තමන් ගැනම කලකිරීමක් එන්න පුළුවන්. අනේ මම මෙහෙමත් කිව්වද, මෙහෙමත් කළාද, මේ වගේ ආත්මార్థකාමී වැඩක් කරලා තියෙනවද, අකුරුතඥ වැඩක් කරලා තියෙනවද කියලා ඔන්න හිතෙන්න පුළුවන්. ද ඒවා තියෙනවා. ඒ තට්ටුවට තමයි අපි එන්නේ ඊළඟට. මෙතන මේ තට්ටුවෙන් තට්ටුව අපි යනවා මේ අපිම දාපු දේවල් හරහා විවිධ. මේ ගමන නොයා භාවනා කරන්න බෑ. කලකිරීමක් ඇතිවන විට, අප්‍රසාදයක් ඇතිවන විට, තමන් ගැනම පිළිකුලක් එන විට, එතනදී දැනගන්න මේ පිළිකුල් කරන්නේ අතීතයේ හිටිකෙනාට. මාස 3කට කලින් හිටිය කෙනාට තමයි මේ පිළිකුල් කරන්නේ. දැන් ඉන්න කෙනාට නෙමෙයි. දැන් ඉන්න කෙනා නෙමෙයි මේ දේ කළේ. දැන් ඉන්න කෙනා මොනව කරයිද, ඊට වැඩිය නරක දෙයක් කරයිද, හොඳ දෙයක් කරයිද දන්නේ නැහැ. හැබැයි මේ දැන් පිළිකුල් එන්නේ මේ වෙලාවේ අපි කලකිරෙන්නේ මේ වෙලාවේ ඉන්න කෙනාට නෙමෙයි අතීතයේ හිටිය කෙනාට. මෙන්න භාවනාව අපට කියා දෙන ඊළඟ පාඩම. මුල් පාඩම තමයි අර ප්‍රශ්න හදාගන්න මනසින් අයින් වෙන්න කියපු එක. එයත් එක්ක හිටියොත් භාවනාවක් නෑ. භාවනාවක් නෙමෙයි, ජීවත් වීමකුත් නෑ. දැන් පුළුවන් හැම වෙලාවෙම යාගෙන් අයින් වෙන්න. එයාගෙන් අයින් වුණාම ලස්සන ලෝකයක්, ලස්සන මිනිස්සු ටිකක් අපිට බලා ගන්න පුළුවන්. වර්තමාන වශයෙන් මේ ලෝකේ කොච්චර ලස්සනද, කොච්චර සරලද, කොච්චර සුන්දරද, මිනිස්සු කොච්චර හොඳද, අහිංසකද, කාරුණිකද, මිනිස්සු කොච්චර අසරණද කියන එක පේනවා. හැබැයි එකක්වත් අපිට පේන්නේ නැහැ. අපි ඉන්නේ ප්‍රශ්නකාරී මනසකනක්. පේන්නේම අකුරුතඥ ලෝකයක්, අකාරුණික ලෝකයක්, ආත්මార్థකාමී ලෝකයක්. ඒ මනසට සාපේක්ෂව හැබැයි ඒ මනසේ ඒ කාච ටික ගැලෙවුවාම ඊට වැඩිය වෙනස් ලෝකයක් අපිට පේනවා. ඒ තමයි පළවෙනිම භාවනාවෙන් අපිට ලබා දෙන පළවෙනි ජයග්‍රහණය තමයි. ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය. ඒ පුංචි දෙයක්. හැබැයි ඒෙන් ලැබෙන ප්‍රතිඵලය නම් මහත්ඵලයි, මහානිසංසයි. මට ප්‍රශ්නයක් නැහැ කියලා ඕනි තැනක ඕනි වෙලාවක කියන්න පුළුවන් හැකියාව ලැබෙනවා අවංකව. දැන් ඊළඟට අර මේ අපේ අත්දැකීම් තමයි අපිට මතක් වෙන්නේ කියන එක කාරණේ තේරෙනකොට පුදුමෙන්නේ නැහැ. පුදුමෙන්න දෙයක්වත් නැහැ, වෙන දෙයක් මතක් වෙන්නත් නැහැ අපිට. අපිට සරියුත්ථම්ඳුරුන්ගේ අත්දැකීම් මතක් වෙන්න බෑ භාවනා කරනකොට. මුගලන්හාම්ඳුරුන්ගේ අත්දැකීම් මතක් වෙන්න බෑ. සීවලිහාම්ඳුරුන්ගේ, කාශ්‍යපහාම්ඳුරේ ඒවා මතක් වෙන්න බෑ. කාශ්‍යපහාම්ඳුර ගැන අපි අහලා තියෙන අපේ අත්දැකීම් මතක් වෙන්න පුළුවන් අපි කියවපු දේ. හැබැයි ඒ අත්දැකීම් මතක් වෙන්න බෑ. අපිට මතක් වෙන්නේ අපේ අත්දැකීම්. වෙන මොනව මතක් වෙන්නද? එතමේ අපේම අතීත අත්දැකීම් හරහා ඒ අත්දැකීම් විනිවිද තට්ටුවෙන් තට්ටුව තට්ටුවෙන් තට්ටුව අපි අභ්‍යන්තරයට යනවා. මේ යනකොට තමයි එක තට්ටුවකදී අපිට අපි ගැනම අපිරියාවක්, පිළිකුලක්, අමනාපයක් එන්නේ. අන්න එතනදී තමයි ඊළඟ පාඩම් භාවනාව අපිට කියලා දෙන්නේ ඔබ මේ ද්වේෂ කරන්නේ අතීතයට. තමන්ට ද්වේෂ කරත් වෙන කෙනෙකුට ද්වේෂ කරත් ද්වේෂ කරන්නේ අතීතයට. පිළිකුල් කරන්නේ අතීතය. අතීතයට ද්වේෂ කිරීමේ සීමාවක් නැහැ. අතීතයට තරහ ගන්න එකේ සීමාවක් නැහැනේ. අතීතයට අඬන එකේ සීමාවක් තියෙනවද බලන්න. සිදුවුණු ඕනෑම ශෝකජනක සිදුවීමකට අදත් අඬන්න පුළුවන්, හෙටත් අඬන්න පුළුවන්, ඊළඟ සතියෙත් පුළුවන්, ඊළඟ මාසෙත් පුළුවන්, ඊළඟ අවුරුද්දමත් අඬන්න පුළුවන්, මැරෙනකලොත් අඬන්න පුළුවන්, මැරෙන වෙලාවෙත් අඬන්න පුළුවන්. සීමාවක් නැහැ. මොකද අතීතය කියන්නේ අසීමිත දෙයක්. ඒ කියන්නේ අසීමිත වාර ගණනක් මතක් වෙන්න පුළුවන් අතීතය. පුරුදු වෙලා තියෙන්නේ අතීතයට අඬන්නට නම් මතක් වෙන වෙලාවේ ඒ අතීත ශෝකවලට, අතීත දුක්වලට, අතීත වේදනාවන්ට පුරුදු වෙලා තියෙන්නේ මතක් වෙන වෙලාවේ අඬන්න නම් ඒ කඳුළු වලට නිමාවක් නැහැ. මොන ගංගාව හිඳුනත්, මොන දියඋල්පත හිඳුනත්, සප්තමහා සාගරයේම හිඳිලා ගියත් අතීතයට අඬන කෙනාගේ කඳුළු සිඳී යන්නේ නැහැ. ඒ වගේම තමයි තරහ ගන්න එකට සීමාවකුත් නැහැ අතීතේට. සතුටු වෙන එකට සීමාවකුත් නැහැ. මතක් කර කර මතක් කර කර සතුටු වෙන්න පුළුවන්. හැබැයි එන්න එන්න සතුට අඩු වෙවි යනවා. හැබැයි ඒක සීමාවකුත් නැහැ. ඒතර මේ සියල්ල ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, ආස්වාදය ලබන්නේ, පිළිකුල් කරන්නේ, බය වෙන්නේ මේ සියල්ලම අතීතේ. ඒ බව දැනගන්න. පිළිකුල් කරන්න එපා කියන්නේ නැහැ. මේ පිළිකුල් කරනවා නම් මේ පිළිකුල් කරන්නේ අතීතයයි. ආස්වාදයක් විඳිනවා නම් මේ ආස්වාදය විඳින්නේ අතීතේට. වෛර කරනවා නම් වෛර කරන්නේ අතීතේට. ඊර්ෂ්‍යා කරනවා නම් ඒ ඊර්ෂ්‍යා කරන්නේ අතීතේට. ඒ බව දැනගන්න. භාවනාව අපෙන් අහනවා වැදගත් කාරණයක්. මේ ස්වර්ණමය වර්තමාන මොහොත, මේ දිව්‍යමය වර්තමාන මොහොත පාවිච්චි කරන්නේ අතීතයට දේශ කරන්න නම්, අතීතයට ශෝක කරන්න නම්, අතීතය පිළිකුල් කරන්න නම්, හෝ අතීතය බදාගන්න නම්, ඔබ වර්තමාන මොහොතින් ගත්ත ප්‍රයෝජනයක් නැහැ. මොකද එදා කරපු දෙයමනේ දැනුත් කරන්නේ. එදත් ඇඬුවා, අදත් අඬනවා. එදා තරහ ගත්තා, අදත් තරහ ගන්නවා. එදා ඊර්ෂ්‍යා කළා, අදත් ඊර්ෂ්‍යා කරනවා. ඒතර වර්තමාන මොහොතක් නැහැ. අතීතය නැවත 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 පුනරූපණය වෙනවා. වර්තමානයක් නැහැ. ඒතර ඔන්න ඊළඟ ඇත්ත. භාවනාව අපිට කියන ඊළඟ ඇත්ත මොකද්ද? මෙහෙමනම් වෙන්නේ, ඔබ මෙහෙමනම් කරගන්නේ, එහෙමනම් ඔබට වර්තමානයක් නැහැ. තියෙන්නේ අතීතයක් විතරයි. දැන් අපි කියන වෙන මොනවා කරන්නද? ශෝක ජනක සිදුවීමක් මතක් වුණාම ශෝක නොකර වෙන මොනවා කරන්නද? වෛරී සිදුවීමක් මතක් වෙනකොට වෛර නොකර මොනවා කරන්නද? ආස්වාද ජනක සිදුවීමක් මතක් වෙනකොට ඇලෙන්නේ නැතුව මොනවා කරන්නද? ඉතින් අපි අහන ප්‍රශ්නේ වෙන මොනවා කරන්නද? භාවනාව වෙන මොනවත් කරන්න කියන්නේ. සැබෑ භාවනාව, සැබෑ විපස්සනාව අපිට කියන්නේ වෙන මොනවත් කරන්න කියලා. අපිට කියන්නේ කොහොමද? මුකුත් නොකර ඉන්න. මොනවත් කරන්න ඕනේ? ඔය කරන දේ නවත්තන්න. කරන දේ නොකර ඉන්න. එච්චරයි. වෛර කරනවා නම් වෛර නොකර ඉන්න. වෙන මොනවත් කරන්න යන්න එපා. අශෝක කරනවා නම් ශෝක නොකර ඉන්න. මොකද ඇයි ඔබ ශෝක කරන්නේ නැති දෙයකට? වෛර කරන්නේ නැති දෙයකට. තියෙන දෙයකට නෙමෙයි. ඊර්ෂ්‍යා කරන්නෙත් නැති දෙයකට, ආශා කරන්නෙත් නැති දෙයක්. ඒ සියල්ල නැති වෙලා හුඟක් කල්. සති ගානක් වෙනවා, මාස ගානක් වෙනවා, අවුරුදු ගානක් වෙනවා. දැන් නෑ. හැබැයි තාම ශෝක කිරීමේ පුරුද්ද ඉතිරි වෙලා තියෙනවා. වෛර කිරීමේ පුරුද්ද ඉතිරි වෙලා තියෙනතර මොකද්ද ඉතිරි වෙලා තියෙන්නේ? පුරුද්දක් පමණයි. වෙන කිසිවක් නෑ. මතකයක් සහ පුරුද්දක්, මතකයක් සහ පුරුද්දක්, මේ දෙක ඉතිරි වෙලා තිනවා. මේ දෙක අපි එකට බද්ධ කරලා තිනවා. මේ මතකයට මෙන්න ප්‍රතිචාරය, මේ මතකයට මෙන්න ප්‍රතිචාරය. දැන් අපි ගැට ගහලා තිනවා. එතකොට සමහර මතකෙක ශෝකේ ගැට ගහලා තිනවා, සමහර මතකෙක ඊර්ෂ්‍යාව, සමහර මතකෙක පාළුව, සමහර මතකෙක විහිතිකාව, සමහර මතකෙක කනස්සල්ල, මෙහෙම ගැට ගහලා තියෙනවා. සමහර මතකෙක ආඩම්බරය, සමහර මතකෙක ආනන්දය, මෙහෙම ගැට ගහලා තියෙනවා. එතමයි ජෝඩු ජෝඩු වෙන්නට තියෙනවා. එතකොට මේ එකට වගේ ඉන්නේ. අර මතක් වෙනකොටම ඊට අදාළ අපි ගැට ගහපු දේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙන දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ බව නොදකින අපි කියනවා අතීතය අපව අඬවනවා. අතීතය අපව බයටපත් කරනවා. අතීතය අපව අමනාපයටපත් කරනවා. අතීතයට එහෙම බලයක් නැහැ. අතීතයට එහෙම හයියකුත් නැහැ. අතීතයට එහෙම කෙරුවාවක් කරන්නත් බැහැ. හැබැයි අතීත කියන වචනේ ගත්තාම ඒක බලවත්. මේ වචනෙට අපි ලොකු බලයක් දීලා තියෙනවා. මේ අතීතය. අතීතය පැත්තකට දාන්න මේ වචනේ අයින් කරන්න. භාවනා කෙනෙක් අයින් කරන්න. අයින් කළා මොකද්ද? ඔක් කියන්නේ හරියට කියන්න වෙන දේ මොකද්ද? එහෙනම් කියන්න වෙන්නේ ගිය සතිය මාව අඬවනෝ. මොකක් කරේ ගිය සතිය වෙච්ච දෙයකට නම් මේ අඬන්නේ. ඉතින් කියන්න වෙන්නේ ගිය බදාද මාව අඬවනෝ. එහෙම කියපු ගමන් ඒක විහිළුවක් වෙනවා. නේ? කියපු ගමන් hina යනවා ඒක. දැන් මේකනේ ඇත්ත. ගිය ඉරිදා කොහොමද මාව බය කරන්නේ? ගිය ඉරිදා පුළුවන්ද ගීරිතට මාව බය කරන්න? මාව නෙමෙයි කාවවත් බය කරන්න පුළුවන්ද ගීරිතට? පුළුවන් එකම දේ මොකද්ද? ගීරිදා උනේ මොකද්ද කියලා සිහිපත් කරලා දෙන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන් ගීරිදා මෙහෙම දෙයක් වුණා එදා ඔබ බය වුණා. ඒ දේ කියන්න පුළුවන්. ගිය සෙනසුරාදා ආවල් කෙනා මෙහෙම කිව්වා ඒක ඇහෙනකොට ඔබට හොඳටම තරහ ගියා. එහෙම කියන්න පුළුවන්. ඒ ටික විතරනේ කියන්නේ. වෙන මොනවද කියන්නේ? ඒ මොනවත් නැහැ. ওই ටික විතරයි. හැබැයි ඒ ටික මතක් වෙනකොට එදත් තරහ ගත්තනම් මං අදත් තරහ ගන්න ඕනි කියන තීරණයට අපි වර්තමානයේ එනවා. මේ තීරණය වර්තමානයේ අපි ගන්න තීරණයක්. ගේරිදා නෙමෙයි, ගේරිදා අරගෙන නැහැයි තීරණය. මතක් වෙන වාරයක් පාසා මං අඬනවා කියන තීරණේ එහෙම එකක් ගන්න බෑ අපිට. එහෙම අනාගතයේ පැත්තෙන් අපිට තීරණයක් ගන්න බෑ. ගත්තත් ක්‍රියාත්මක කරන්නත් බෑ. ඒ තීරණ වලට බලයක් නෑ. බලය තියෙන්නේ වර්තමානයේට. බලය සහ ශක්තිය තියෙන වර්තමානයේ. එතකොට ඒ බලය සහ ශක්තිය වර්තමානයේ තියෙන බලය සහ ශක්තිය අපි භාවිතා කරන්නේ කුමකටද? ඊයේ ඇඬුවා නම් අදත් අඬන්න. ඒක තමයි ඊයට සාධාරණයක් වෙන්නේ. අදත් ඇඬුවොත් විතරයි මම ඊයට සාධාරණයක් කරා වෙන්නේ. අද තරහ ගත්තොත් විතරයි මං ගිය මාසෙට සාධාරණයක් කළා වෙන්නේ. දැන් මෙහෙම තමයි අපි කියන්නේ. මේක සාධාරණ කෝපයක්. ඒ මාසෙ ලොකු අසාධාරණයක් මට කරේ. ඉතින් තරහ ගන්න ඕනේ මම. අපිට අතීතයට සාධාරණයක් කරන්න බෑ කවදාවත්. අතීතයට සාධාරණයක් කරන්න බෑ. හැබැයි අතීතයට සාධාරණයක් කරන්න ගිහිල්ලා අපි කරගන්නේ වර්තමාන අපිට අසාධාරණයක්. ලොකු අසාධාරණයක් වර්තමාන තමයි. සම භාවනාව අපිට කියනවා ඒ තීරණය නොගෙන ඉන්න. වෙන මොනවත් කරන්න කියලා නෙමෙයි කියන්නේ. අතීතයට මෛත්‍රී කරන්න කියලා නෙමෙයි කියන්නේ. අතීතයට තරහ ගන්න ඕනේ කියන තීරණය නොගෙන ඉන්න. දැන් ඒ තීරණය නොගෙන ඉන්න නම් ලොකු සිහි කල්පනාවක් තියෙන්න ඕනේ. මොකද ඒ තීරණ කියන ඒවා හරිම ෂණිකව ගන්න දේවල්. තීරණ දැන් සමහර තීරණ නම් අපි හුඟක් කල්පනා කරලා සාකච්ඡා කරලා හිතලා බලලා කල් දාලා ගන්න තීරණ තියෙනවා. අපි හිතමිටමක් ගන්න යනවා නම් හිතුණාගත් නැහැ නේ. අපි කල්පනා කරනවා, බලනවා, ඊටම ගිහිල්ලා දන්න කෙනෙක්ගෙන් අහනවා, තවත් අයට පෙන්නනවා, මේ පොළව නා යනවද කියලා විශේෂඥයෙක්ගෙන් අහනවා, අහලපහලයෙක්ගෙන් අහනවා, තවතරතුරු එතරම්. එහෙම තීරණයක්. හැබැයි මේ තීරණය මොකද්ද? අතීතයේ මතක් වන විට ඒ මතක් වීමට අපි කල යුත්තේ කුමක්ද කියන තීරණේ හරි ෂණිකයි. අහන්න වෙලාවක් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. කාගෙන් අහන්නද? මතක් වෙන වෙලාවේ කවුද ඉන්නේ අපිට මේ ප්‍රශ්නේ අහලා උත්තරයක් ගන්න? කවුරුවත් නැහැ. ඒ ශනික අපිට දෙන්නේ තප්පරයෙන් කාලෙන් පංගුවක් විතර. එච්චරවත් දෙන්නේ නැහැ. ඒ ස්වල්ප කාලේ අපි තීරණයක් ගන්න ඕනේ. විතර අපි පුරුදු වෙලා තියන්නේ තීරණ ගන්න නෙමෙයි අතීතයේ ගත්ත තීරණය ඕකේ කරන්න. ඒක හයක ඒක තමයි ආයෙත් කරන්න කියලා හිතන්නේ. එච්චරයි. ඒ තමයි තීරණේ. නැහැ බෑ. භාවනාවේදී අපිට සියුම් වූ සංවේදීතාවයක්, දැක්මක්, සිහි කල්පනාවක් ඇති වෙනවා, ලබා දෙනවා භාවනාව අපිට. ඒ පෙළඹවීම දකින්න. දැන් පෙළඹවීමක් එනවනේ තරහ ගන්න ඕනේ කියලා. ඒ දකින්න. තම තරහ අරගෙන නැහැ. තරහ ගන්නවද, දුක් වෙනවද, අඬනවද? තාම නැහැ. හැබැයි එන පෙළඹවීම, මොකද්ද වෙන්න ඕනේ කියන පෙළඹවීම එනවා. ඒක තමයි චේතනා කියන්නේ. දැන් චේතනාව දකින්න පුළුවන්. මේ බොහොම සියුම් තැනක්. මතක් වීම එනවා. දෙයක් වුණා, එදා මං ඇඬුවා. දැන් මතක් වෙනවා. තාම අඬලා නැහැ. මතක් වෙනවා. ඒතර මතක් වෙනවත් එක්කම ආ දැනුත් අඬන්න ඕනේ කියන පෙළඹවීම එනවා මෙහි. ඒ එන්නේ කොහෙන්ද? අතීතයෙන් එන්නේ. අරකත් එක්ක පුරුද්දට එන දෙයක්. දැන් අපි ගැට ගහලා තිබ්බනේ මේ දෙක එකට. එනවා. අන්න සිහිය අපිට කියනවා, ඔව්, ඊයේත් ඇඬුවා, පෙරේදාත් ඇඬුවා, එදා මෙදාතුර ඇඬුවා. ඇඬුව වාර ගන්න කොච්චරද කියන්න බෑ. හැබැයි ජීවිතේ පුරාම ඇඬුවත් දැන් අඬන්න ඕනේ නෑ. දැන් අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඔබ තීරණයක් ගත්තොත් අඬන්නේ නෑ කියලා. එය අර ඇඬීම බලහත්කාරයෙන් යටපත් කිරීමක් නෙමෙයි. යටපත් කිරීම වෙනම කාර්යයක්. ඒ වෙනම කතා කරන්න ඕනේ. මෙතන යටපත් කිරීමක් නෙමෙයි. තමන් කවුද වෙන්න ඕනේ? අඬන කෙනෙක්ද, නොඅඬන කෙනෙක්ද? එච්චරයි. තියෙන්නේ අපිට තේරීම් දෙකයි. වෛර කරන කෙනෙක්ද, වෛර කරන්නේ නැති කෙනෙක්ද? ඊර්ෂ්‍යා කරන කෙනෙක්ද, ඊර්ෂ්‍යා නොකරන කෙනෙක්ද? දැන් අපිට තේරීමක් දෙනවා. ඒ තේරීම මෙතෙක් කාලයක් අපිට තිබුණ නැහැ ජීවිතේ. මේ අතීතය අපිට දුන්නේ නෑ තෝරගන්න. එයා තෝරගෙන ඉවරයි. හැබැයි දැන් වර්තමානය අපිට දෙනවා තෝරගන්න. ඔබට තෝරගන්න පුළුවන් දෙකෙන් එකක්. ඔබට තරහ ගන්න පුළුවන්. ඔබට වෛර කරන්න පුළුවන්. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න, ඔබ වෛර කරන්නේ ගියේ ඉරිදට. වෙන මොනවටවත් නෙමෙයි, ගියේ ඉරිදට ඔය වෛර කරන්නේ. දැන් ඔබට ඕනෙද පහුගියේ ඉරිදට වෛර කරන්න? මේ ඉරිදත් කාලකන්ණි කරගන්න ඕනෙද? දැන් අපි ඕන්නේ නැහැ කිව්වොත් ඕන්නේ නැහැ. ඒක ඉවරයි. එතනින් ඒ ප්‍රශ්නේ ඉවරයි. එතන ප්‍රශ්නයක් උත්තරයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෑද? අපිට පුළුවන් අලුත් කෙනෙක් වෙන්න. මේ හැමදෑම කියන දෙයක්, හැමදෑම කිව්වත් පරණ නොවන දෙයක්, හැම කෙනෙකුටම අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් කොහොමද හිටියේ කියලා වැදගත් නෑ. මේ මොහොතට අවදි වෙන්න පුළුවන් නම්, මේ චේතනාව දකින්න පුළුවන් නම් අලුත් කෙනෙක් වෙන. මොකද චේතනාව තමයි පුද්ගලයා කියන්නේ. වෙන මොනවටවත් නෙමෙයි, අතීතයට නෙමෙයි පුද්ගලයා කියන්නේ, චේතනාවට. අලුත් චේතනාව අලුත් පුද්ගලයෙක් හදනවා. අපි මේ තට්ටු හාරගෙන යනවා. දැන් මේ කෙනාට තමයි මින් ගැඹුරට යන්න පුළුවන්. අර තට්ටුවේ අපි නවතිනවනේ. තරහර ගත්තොත් ඒ තට්ටුවේ නවතිනවා. අපිට ඉන්නේ පහළට යන්න බෑ. ඒ නිසා කියනවා මධ්‍යස්ත කෙනෙක් වෙන්න. මධ්‍යස්ත කෙනෙක් වෙන්න. ඕනේ වට වැඩිය ආවේගශීලී වෙන, ඕනේ වට වඩා පක්ෂපාතී වෙන කෙනෙක් වෙන්න නොවි මධ්‍යස්ත කෙනෙක් වෙන්න. අතීතයේ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න. වෙච්ච දේවල් ගැන උපේක්ෂා සහගත වෙන්න. අනේ උපේක්ෂාවට තමා ඉන් ගැඹුරට යන්න පුළුවන්. එහෙම නැත්තම් අපි මේ ඇලීමයි ගැටීමයි බැඳීමයි විරසක වීමයි දෙක ඇතුලේ හිර වෙලා ඔරලෝසු බට්ටෙක් වගේ යනවා. ඉතින් ඔරලෝසු බට්ට කොච්චර දුර ඔරලෝසුව වයින් කරපු දවසේ ඉඳලා අද වෙනකල් ගියාද කියලා මැන්නොත් සමහරට ආලෝක වර්ෂයක් විතර දුර ගිහිල්ලා ඇති. ඒ මුළු ගමනම මැන්නොත් එහෙම ඔරලෝසු බට්ට කී වාරයක් ගියාද කියලා, කොපමණ දුර ගියාද කියලා. හැබැයි ගමනක් නැහැ. ඒ එතන එතනම ඒ ඇලීමෙන් මේ ගැටීමට, මේ ගැටීමෙන් ඒ ඇලීමට, එච්චරයි. වෙන ගමනක් ඔරලෝසු බට්ටට නැහැ. ඒ ඔරලෝසු බට්ටෙක්ව හිටි ජීවිතේට සමුදෙන්න. ඉන් පස්සේ තමයි ගමන තියෙන්නේ මධ්‍යස්ථතාවයට. නවතින්න මධ්‍යස්ථතාවේ. අතීතයේ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න. හොඳ වුණත් නරක වුණත්, ලස්සන වුණත් අවලස්සන වුණත්, ප්‍රසන්න වුණත් අප්‍රසන්න වුණත්, අතීතයේ පිළිකුල් කරන්නත් එපා. අතීතයට ආශක්ත වෙන්නත් එපා. මධ්‍යස්ථ වෙන්න. මධ්‍යස්ථතාවයත් එක්ක තමයි එහා ගමන තියෙන්නේ. එතට මේ අපිම දාපු කුණු තට්ටු 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 අපිම ගොඩ කරනවා දැන් භාවනාවේදී. ඒක තමයි කරන්නේ. අපිම මේවා ගොඩ කරනවා. මැණික් හම්බ වෙන්නේ ඒ ගැඹුරේ. ତරමේ අපි කුණු විතරක් නෙමෙයි ගොඩ දාන්නේ. මේ කුණු තට්ටු ටික ගොඩ දැම්මට පස්සේ තමයි අපිට පේන්නේ අපේ සැබෑ ආධ්‍යාත්මික නිධානය. හැබැයි එතෙක් යන ගමනත් හරිම ආස්වාදජනක, ඒක වික්‍රමාන්විත ගමනක්. ওই ටික අරම අපි කලින් කතා කරපු කාරණා ටිකත් වික්‍රමාන්විත ගමනක්. ප්‍රශ්න හදාගන්න මනසින් ඈත් වෙන එක. අතීතේ පුනරූපණයක් නොවීම, කැඩපතක් වීම, මේ සියල්ලම වික්‍රමාන්විත, කියන්නේ ඇඩ්වෙන්චර් සේවා, වික්‍රමාන්විත දේවල්. නිකන් ඔහේ මේ ශාලාව ඇතුළේ මේ ලනු පැදුරේ ඇවිදිනවා වගේ ගමනක් නෙමෙයි. ලොකු එඩිටර ලොකු හයිය තියෙන ගමනක් මේක. එහෙම කෙනෙකුට තමයි යන්න පුළුවන්. ඇඟේ පැතේ හයිය නෙමෙයි, ආධ්‍යාත්මික. ඒ නිසා විවේකයක් ලැබෙනවා. ඒ නිසා සතුටක් ලැබෙනවා, නිදහසක් ලැබෙනවා. දැන් සියල්ල එක්ක අපි යනකොට අන්න අපිට සැබෑ ආධ්‍යාත්මික නිධානය පේන. කොපමණ සතුටක්. ඒකට සතුට කියන වචනේ මදි. එසා දහම ඊට විහා වචන පාවිච්චි කරනවා. පාමොච්ච ප්‍රමෝදය, අභිප්පමෝද කියනවා. වැඩි ප්‍රමෝදය, ප්‍රමෝදය කියන්නේ සතුටට එහා දෙයක්, ඊට වඩා ප්‍රමෝදයක්, ප්‍රීතියක්, මේ ඇතුලේ නිධාන වෙලා තියෙනවා. හිර වෙලා තියෙනවා, හිර වෙලා තියෙන. හරියට වතුර වගේ හාරගෙන හාරගෙන යනකොට එකපාරට දිය බුබුලක් මතුවෙලා උඩට වතුර විදිනවා වගේ. ତර්මේ හාරන් ගිය කෙනා සම්පූර්ණයෙන් ඒ වතුරින් නැවිලා යනවා. දැන් මඩත් එක්ක හාර ඒවනේ ඇඟේ ගෑවිලා තියෙන, පස් ගෑවිලා, කුණු ගෑවිලා, ලිඳක් හාරන් හාරන් යනකොට හාරන් හාරන් හාරන කෙනා පිරිසිදු වෙන්නේ නැහනේ. තව තව ජරා වෙනවා, ජරා වෙනවා, දාඩිය දානවා, ගඳ ගහනවා එක්කමත් එක්ක. හැබැයි අර උල්පත ළඟට ගිහිල්ලා අන්තිම දුලුපාර ගැහුවාම උල්පත විවර වෙලා ඒ උල්පතින් එන වතුරෙන් ඉස්සලම් වෙන්නේ තමන්ව සම්පූර්ණයෙන්ම හේදිලා නැවිලා පිරිසිදු වෙලා යනවා. අන්න ඒ බඳු වූ සිය ළඟම මුළු ජීවිතේම ශරීරේම ඒ ප්‍රමෝදයෙන්, ඒ අභිප්‍රමෝදයෙන්, ඒ සතුටින්, ඒ ආනන්දයෙන් නැවිලා යනවා. ඊට පස්සේ හරීම සතුටින් සැනසිල්ලෙන් යන්න පුළුවන් ගමනක් තමයි පටන් ගන්න. ඉන් එහා ගමන. ලේටෙක් ඔය අත්දැකීම් හරහා යන්න වෙනවා අපිට. වෙන ක්‍රමයක් නැහැ. එකපාරටම ওই ටික ඔක්කොම අතහැලා හරියටම එතෙන්ට යන්න ක්‍රමයක් නැහැ. එහෙම හීනයක් හදාගන්නත් එපා. බලාපොරොත්තුවක් හදාගන්නත් එපා ඒ වගේ. අපි හැම අත්දැකීමකින්ම ඉල්ලනවා සතුට. හැම අත්දැකීමකින්ම හැම කෙනාගෙම දකින දකින හැම කෙනාගෙම අප බලනවා මොකක් හරි සතුටක්. පේන පේන හැම දෙයින්ම අපි සතුටක් හොයන්නේ. ඇහෙන ඇහෙන හැම ශබ්දයෙන්ම දැනෙන දැනෙන හැම රසයෙන්ම අපි හොයන්නේ සතුටක්. වෙන මොනවත් නෙමෙයි. ඒ නිසා තමයි අපි අසතුටටපත් වෙන්නේ. මොකද වැඩි අත්දැකීම් ප්‍රමාණයක් වැඩි ශබ්ද වැඩි රූප වැඩි ස්පර්ශ මේවා තියෙන්නේ සතුටදායක මට්ටමක නෙවෙයි. ඉතින් ඒ හැම සතුට හැම රූපයකටම හැම ශබ්දයකටම හැම ස්පර්ශයකටම බෑ කෙනෙක්ව සතුටටපත් කරන්න. පුළුවන් තේ වටිකක් තියෙනවා. මේ කාරණේ කියන්නේ අපි සතුටේ යාචක තත්ත්වයේ ඉන්නවා කියන එක. ඒ තමයි අපේ ඇත්ත තත්ත්වය. අපි හැමදෙනාම යාචකයන්. මුදල් නෙමෙයි. ඇඳුම් පැළඳුම් නෙමෙයි අපි හිඟාකන්නේ සතුට. හැමෝගෙන්ම අපි සතුට ඉල්ලනවා. හැමෝගෙන්ම. ඒ බලාපොරොත්තු තියෙනවා. පේන පේන හැම දෙයකින්ම මාව සතුටටපත් වෙන්න ඕනේ. ඇහෙන ඇහෙන හැම දෙයකින්ම මාව සතුටටපත් වෙන්න ඕනේ. වෙන මොනවත් ඉල්ලන්නේ නැහැ. සතුට පමණයි. එහෙම ඉල්ලන්න තරමට ලැබෙන හැම අත්දැකීමකටම අතපාන මට්ටමට අපි දිලිඳු තැනක ඉන්නේ. ඒ එබඳු ආධ්‍යාත්මික දරිද්‍රතාවයක අපි ඉන්නේ. මේ කාරණේ මෙනෙහි කරොත් පේනවා අප කොපමණ ආධ්‍යාත්මිකව දිලිඳුද කියලා. ලොකු මේක ඇත්තටම තේරෙන්න පටන් ගත්තොත් සිහි නැති වෙන්න උනත් පුළුවන්. ඒ කියන්නේ අපිට ලොකු කම්පනයක් දැනෙනවා. තේරුණොත්. ඒ නිසා ධර්මයේ කියන එකපාරට මේක කියන්න එපා. මේ ශූන්‍යතාවේ එකපාරට කියන්න එපා. මේක අහන්න ලෑස්ති නැති මේක තේරුම් ගන්න ලෑස්ති නැති අයට කලන්තේ හැදෙයි කියලා. ක්ලාන්ත වෙයි කියන ලාන්ත වෙනවා කම්පනයක් එනවා අපි කොච්චර ආධ්‍යාත්මිකව දිලිඳුද කියන එක තේරුමක් මේ හැම දෙයකින්ම අපි සතුටක් ඉල්ලන මට්ටමට එච්චරට අපි හිස් ශූන්‍යයි සතුටින් ශූන්‍යයි කිසි දෙයක් නැහැ හිස් සාක්කු හිස් ඒ නිසා තමයි අපි හැම ප්‍රශ්නයක් හදාගන්නේ තමන් එක්කයි අනුන් එක්කයි හැම දෙයක් එක්කමයි එක වචනයක් එහාම යා වෙනකොට අපි හිතරි දෙන්නේ අපි හැම වචනකින්ම බලාපොරොත්තු වුණු නිසා සතුටක් අනේ මගේ හිත සතුටු වෙන්න ඕනේ මේ හැම වචනකින්ම කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්න නිසායි එක වචනකින් අපේ හිතරි දෙන්නේ එහෙන් බලාපොරොත්තුවක් නැත්තම් හිතරි දෙන්නේ නැහැ මොනවා කිව්වොත් ඒතර මේ හැම වචනකින්ම හිත සතුටු වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ අපි සතුටින් හිස් නිසා ශූන්‍ය නිසා අපි ඉන්නේ බිඳුවේ දැන් එහෙම ආධ්‍යාත්මික බංකොලොත් තත්ත්වයේ ඉන්න බංකොලොත් වෙච්ච අපිට අපි යාගෙන මෙයාගෙන මේ ලෝකේ පුරාම හිඟාකක හිටිය අපිට භාවනාව එකපාරට විවර කරලා දෙනවා නිධානයක් නොසිදෙන නිධානයක් මොහොතකට හිතන්නේ එහෙම අද්දකින් මොන වගේ වේවිද කියලා අපි අනේ ආර්ථික පැත්තෙන් හිතන්නේ ණය වෙලා ණය ගෙවා ගන්න විදිහක් දන්නෙත් නැහැ ඊළඟ මොහොතේ ජීවත් වෙන්න කොහොමද දන්නෙත් නැහැ කිසි දෙයක් නැහැ එහෙම හිටිය කෙනෙකුට එකපාරට අරගෙනුත් ඉල්ලනවා මෙයාගෙනුත් ඉල්ලනවා කාගෙන්වත් දැන් ලැබෙන්නේ නැති තැනක ඉන්නකොට එකපාරට ගේ ඇතුලේ නිධානයක් පහළ වුණොත් තමන් හිටිය ගේ ඇතුලේ වෙන කොහෙවත් නෙමෙයි මොන විදිහේ පරිවර්තනයක් වෙයිද? අන්න ආධ්‍යාත්මික දිලින්දෙක් කුට තේරෙනවා තමන් තමයි ආධ්‍යාත්මික නිධානය කියන එක. ඒ සතුට තමන්ට ඕනේ වටත් වැඩි. නිසා ඕනි කෙනෙක් එක බෙදා ගන්න පුළුවන්. ඉල්ලනවා වෙනුවට දෙනවා. එතන නෙමෙයි මේ ගමනාන්තය. නමුත් අඩුම ගානේ අපිට එතෙන්ට එන්න පුළුවන් නම් ඒ ලොකු විජයග්‍රහණයක් පුළුවන් නම් නෙමෙයි එන්න පුළුවන්. එන්න පුළුවන්. ආ යුතුයි. ඒක තීරණ දෙකක් නෑ. අවශ්‍ය වෙන්නේ අර කිව්ව ආකල්පමය වෙනස සහ දර්ශනීය වෙනස අපි හදාගන්න. අප තුළම තිබෙන ඒ ආධ්‍යාත්මික පොහොසත් බව අපි කොපමණ පොහොසත්ද කියන කාරණය තේරුම් ගන්නට අත්දකින්නට ඔළුවෙන් නෙමෙයි ජීවිතයෙන්ම අත්දකින්න. අන්න ජීවත් වීම පටන් ගන්න එතනින්. හැමදෙනාටම තෙරුවන් සරණයි.